මේකෙන් ඔයගොල්ලෝ ඉගෙන ගත යුතු දේ උගන්වන්න යන දේ ගැන ඊට වැඩි අවධානයෙන් ඉන්නවා. මොකද්ද මම මේ කරන්න කියලා ඔයගොල්ලන්ට කියා දෙන්න යන්නේ. මම කියා දෙන්න නෑ යන්නේ අර අංගාටේ තියෙන සම්මා වායාමයේ සම්මා සතිය සම්මා සමාධිය ගැන විතරයි. තේරුණා නේද? දැන් ඕකෙන් ඔය තුන ප්‍රායෝගිකව කියා දෙන්න. මේකේ වැඩෙන්න ඔයගොල්ලන්ට එතකොට වෙන ක්‍රම වලින් මේක වඩවන්න පුළුවන් බව වැඩෙන ආකාරය ඊළඟට මම සාකච්ඡා කරනවා. ඉස්සෙල්ලා මේක තේරුම් ගන්න. පළමුව දැන් ඔහොම අත තද කරගෙන ඉන්නකොට ඒ අතට අවධානයෙන් ඉන්න පුළුවන් කියන එක හැමෝම ළඟම තියෙනවා නේද? කියන්නේ මේ අවධානය කියන එක මේකට යොදවන්න පුළුවන්. අන්න ඒක තමයි අංකයකට ඕන දේ. ඒ කියන්නේ අවධානයෙන් ඉන්නවා කියන්නේ ඔයගොල්ලන්ට දැන් මේක අවධානයෙන් ඉන්නකොට වෙන දේවල් ඇහෙන්නේ නැතු වෙනවා, වෙන දේවල් හිතෙන්නේ නැතු වෙනවා. මේක නෙමෙයි. තේරුණානි? එහෙම හිතන්න එපා. මේ බුදුහාමුදුරු අවධානය කියන්නේ මේ ඉන්ද්‍රියන් 6ම අපි හැම වෙලෙම වැඩ. මේ ඉන්ද්‍රියන් නවත්තන්න බෑ අපිට. පුළුවන් වෙන්නේ දැන් ඇස් දෙක පියා ගන්න පුළුවන්. මේකේ ඇහෙන් පේන ටික නැවැත්තියි. දැන් ගඳ සුවඳ මධ්‍යස්ථ තැනකට ගියාම නහයෙන් වෙන දේ නැවැත්තියි. ශබ්ද අඩු තැනක ගියාම දැන් කණින් වෙන ටික නවත්තන්න නෙමෙයි. ශබ්දයන් නැති බව ශබ්දය. ඒ විශ්වසත් ශබ්දය. දැන් අපිට ශබ්ද අඩු වුණා කියලා ශබ්ද අඩු බවත් ශබ්දය. තේරුණානේ? එතන වෙන්නේ අපි මෙච්චර කාල හුරු පුරුදු අනුව දෛනික ජීවිතය අනුව ඇලිලා ගැටිලා යන ශබ්ද නැතිකම විතරයි. අඩුකම විතරයි. ශබ්ද කියන අරමුණ තියෙනවා. දැන් ඔහොම වෙලා දැන් ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්නවා කියන්නේ එතකොට මේ අල්ලට මේ කයට අල්ල කියන්නේ කයේ කොටසන්නේ දැන් කය වෙන් කරගත්තා කයෙන් කෑල්ලා මේ අල්ල. දැන් මේක තද කරගෙන අවධානයෙන් ඉන්න. ඇද්දක පියාගෙන ඉන්නකොට මේ කයට දැනෙන ඒවා ගැනයි අපි අවධානය තියාගෙන සතිය තියාගෙන. ඒක සතිය කියන එකෙන් තමයි මේ අපි වෙන් කරගත්තේ මේ කයේ අල්ල කියන. තේරුණා නේද? ඔන්න සතිය. වායාමයේ මොකද්ද? මේ අල්ලෙන් කයට දැනෙන්නේ මොනවද? එක අල්ලකින් අනිකට හෝ ඒ දෙකට දැනෙන්නේ මොනවද? මේක තමයි අවධානය. මේක තමයි වායාමය. දැන් දැනුනේ මොනවද? අර මං කියපු අංග ඔක්කොම ලැබුණාද කීපයක්? පෙලක් කයට ඔක්කොම ලැබෙන්නේ නැහැ. ඒක ගැටලුවක් නැහැ. තේරුණා නේද? තද ගතිය වෙලක් වෙලාවට දැනෙනවා. ඒක ටිකක් වෙලා යනකොට අපි මුදන්නේ නැතුව බුරුල් වෙනවා. අපි කරන දෙයක් නෑ, නිකම්ම සිදුවෙන දෙයක්. තේරුණානේ? වෙලක් වෙලාවට අපිට දැනෙනවා රස්න ගතිය. වෙලක් වෙලාවට සීතල ගතියක් දැනේ. වැඩි වෙලා හිටියේ නැති හින්දා මේවා ඔක්කොම දකින්න නැති වෙන්න පුළුවන්. දැන් හැම දිනාටම මේ අවධානය එකලෙස මේක පවත් ගන්න බැරි වෙන්න පුළුවන්. දැන් මුලින් මේ පටන් ගත්තම නෙමෙයි වැඩි. ඒක ගැටලුවුත් නෑ. දැන් මේ අපිට මොනවා හරි දෙයක් මේක ඉගෙන ගන්න නෙවෙයිනේ. ඉගෙනගෙන නැවත කර හැකියි. ඒකයි වටින්නේ. එතකොට ඊට පස්සේ කම්පන දෙනුනේ. මොකක්ද දෙනුනේ කම්පන? දැන් අපි දන්නේ විදිහට අපිට දැනුනේ නාඩි ස්පන්දනේ නේද? ඒක හොඳට දැනෙනවා. මේක ගැන අවධානයෙන් ඉන්න පුළුවන්ද ඔයගොල්ලන්ට? බැරිද? අන්න හොඳයි. අන්න හොඳ කායानुපස්සනාවේ දෙයක්. මේක ගැන අවධානයෙන් ඉන්න. එතකොට මේ කාය විඥාණයට දැනෙන දේවල් මේ කම්පණි. තේරුණා නේද? දැන් මෙන්න මේ මං කියන වගේ තැන් වලට කවුරු හරි ගියාද කියලා බලන්න. මම මේ ඊට පස්සේ පැහැදිලි කරන දේ. දැන් ඔන්න අපි එක්කෙනෙක් කියන හොඳටම මේක දැනෙනවානේ මුලින් කවුරු පටන් ගත්තම දැනෙන දේ තමයි අර හෘදේ කම්පණියක් දැනෙන. මේ කම්පණය දැනෙන්නේ එතකොට කම්පනියක් කියන්නේ ස්පන්දයක් දැනෙනවා. මේ ස්පන්ද ස්වરૂපය දැනෙන්නේ කයට. මේ දැනෙන එකේ අවධානයෙන් ඉන්නකොට Tamanට මතක් වෙනවා මේ කල්පනා වෙනවා කොච්චර හරි මේක මගේ හෘද ස්පන්දයයි. තේරුණා නේද? දැන් කාය විඥාණයට ස්පන්දයක් දැනෙන එක හරි.
කාය විඥාණයට හඳුන ගන්න පුළුවන් එක අරමුණක් තමයි පොට්ටබ්බියක් තමයි ස්පන්දය. මේ ස්පන්දනය හෘදයේ ස්පන්දනය කියලා කය දන්නේ නැහැ. තේරෙනවා නේද? එතකොට ඔයගොල්ලන්ට දැනෙනවා මේක හෘද ස්පන්දනය කියලා. මේ ස්පන්දනය දැනෙන්නේ මගේ අල්ලටයි කියලා දැනෙනවා. නේද? කය දන්නේ නැහැ අල්ලක්. දැන් කය විඥාණයට තේරෙන්නේ ස්පර්ශයෙන් විතරයි. මේ කයේ කොටස් නම් කරන්න කය විඥාණයට බෑ. ඒක පිළිගන්නවද? ඔව් එහෙම එකක් නැහැ. කයට හැකියාවක් නැහැ මේ කකුලද මේ අතද මේ ඔළුවද මේ බඩද මේවා තීරණය කරන්න බෑ කයට. කයට තීරණය දැනෙන්නේ මොනවද? ස්පන්දනය දැනෙනවා, ප්‍රශ්නය දැනෙනවා, සීතල දැනෙනවා, තද ගති දැනෙනවා, විහිල් ගති දැනෙනවා, ඔන්නෝම කයට දැනෙන ටික. මේක කොහේද දැනෙන්නේ කියලාවත් කයට තීරණය කරන්න බෑ. දැන් අපි හිතමු මෙහෙම දෙයක් ස්පන්දනය දැනෙනවා. මේක හෘද ස්පන්දනය කියලා තීරණය අපිට එන තාක්කල් අපි වටහා ගන්න තාක්කල් අපේ අර ගුල් දෙකක් ඇරිලා අනිවාර්යයි. මොනවද ගුල් දෙක? ඔව් කාය විඥානයයි මනෝ විඥානයයි. ඔන්නෝක තමයි ඉගෙන ගන්න ඕනේ පාඩම. නැතු සූත්‍රයක් පාඩම් කිරීම නෙමෙයි. තේරුණානේ? ප්‍රායෝගිකව ඉගෙන ගන්න ඕනේ පාඩම මොකක්ද? දැන් එතකොට කාය විඥාණයට පුළුවන් පොට්ටබ්බ රූපයක් හඳුනගන්න. මේ පොට්ටබ්බ රූපය අහවල් එක කියලා නම් කරන්න යන්නේ මනෝ විඥානය. හැබැයි දැන් මෙතන කවුරු හරි ඉන්නවද කෙනෙක්? මෙහෙම අවධානයෙන් හිටියොත් මෙහෙම කම්පනයක් දැනෙනවා. කාය විඥානයේ දැනෙන කම්පනය දැනෙනවා. ඒක මොකද්ද කියලා හෘද වස්තුවේ ස්පන්දනය කියලා හිතෙන්නේත් නැහැ. එහෙම කල්පනාවකුත් නැහැ. මේක අල්ලෙද කියලා දන්නේත් නැහැ. මේක මගේ එකක්ද කියලා දන්නේත් නැහැ. මේක ලෝකේ කොහේ බ්‍රහ්ම ලෝකේ තියෙන එකක්ද කියලා දන්නේත් නැහැ. දිවි ලෝකේ තියෙන එකක්ද දන්නේත් නැහැ කියලා දැනෙන කෙනෙක් මෙතන හිටියද? කවුරු හරි කෙනෙක්. හැබැයි ප්‍රායෝගිකව කියන්න බොරු කියන්න එපා. නෑ නෑ ඒක නෙමෙයි මං කියන්නේ. දැන් මං කියපු කාරණා ටික පැහැදිලි කරගන්නකෝ. ස්පන්දනයක් දැනුණා. තේරුණා නේද? මේක මගේ හෘද ස්පන්දනයද කියලා දැනෙන්නේ නැහැ. ඒක මට ඉවලේ තේරෙන්නේ නැහැ. මොහොතක් වෙන්න පුළුවා. තේරුණා නේද? මේක මගේ කයේ එකක් කියලා දැනෙන්නේ නැහැ. මේක මේ කොහේ විශ්වයේ තියෙනවද කියලා දැනෙන්නේ නැහැ. නමුත් ස්පන්දනයක් දැනෙනවා. එහෙම තේරිච්ච කවුරු හරි ඉන්නවද? නැහැ. තේරුණා නේ? අන්න එහෙම තේරුනොත් ඔන්න එක ගුලක් විතරක් අරගෙන. අනික පහයම පහම වගේ. තේරුණා නේද? ඔතෙන්ට යන්න ඕනේ කවුරු හරි මේ කායानुපස්සනාවට යන්න. කායानुපස්සනාව ආරම්භ කරන්න ඔතෙන්ට යන්න ඕනේ. ඔතනින් ඉඳලා තමයි කායानुපස්සනාව ආරම්භය. ඕකේ ඉන්නවා කියන එක නෙමෙයි. ඕක අත්දකින්න. එකෙන රස්නියක් දැනෙනවා. මේ රස්නිය දැන් දන්නේ අල්ලේ. තේරුණා නේද? මගේ අල්ලේ දැනෙන්නේ, මගේ අල්ලා තියෙන උකුල උඩ ওই ටිකක් දැනෙනවා. ඒ කවුද දැනගන්නේ? මනෝ විඤ්ඤාණය. කාය විඤ්ඤාණයට දැනෙන්නේ රස්නේ විතරයි. ඒ රස්නේ මේ ලෝකේ කොහෙද කියලා දැනෙන්නේ නැහැ එතකොට. අවකාශයේ දැනෙන දෙයක් වෙනවා. තේරුණා නේද? තනි ඉන්ද්‍රියකට අපේ මේ දැනුම වෙන් වුණොත් කාය විඥානේ මේ කියන්නේ. කාය විඥාණයට යොමු වුණොත් ඔයගොල්ලන්ට ඔයගොල්ලන්ගේ කයද වෙන කාගේ හරි කයද, මේ කයේ කොයි කොටසද, මේ කය තියෙන්නේ කොහෙද, මේ මොකක්වත් දැනෙන්නේ නැහැ. නමුත් කයට දැනෙන ස්පර්ශය දැනෙනවා. ස්පර්ශය දැනුන්නේ නැත්නම් ඔයගොල්ලන් ඉඳ ගිහිල්ලා වෙන කිසි දෙයක් වෙලක් නැහැ. තේරුණා නේද? දැන් ඔන්නෝම සියුම් කරගන්න මේක පුළුවා. බැරි කමක් නැහැ. දැන් පොඩි කාලයක් නේ දුන්නේ. ඔතෙන්ට සියුම් කරගන්න ඕකට දැන් සියුම් කරනවා කියලා වෙන මොකක් කරන්න දෙයක් නැහැ. මේ අවධානය වැඩි කිරීමෙන්මයි සිදු වෙන්නේ. මේ අවධානය තමයි සම්මා වායාම. මේක තමයි සම්මා වායාම. එතකොට මේ සම්මා වායාමයේ මේකට යොදන එක අපහසුයි. ඒක මම මේ උදාහරණයක් නේ ගත්තේ. දැන් මේ උදාහරණي ගත්තේ ඔයගොල්ලෝ නැත්නම් වෙන වෙන භාවනා ක්‍රමයක් මේකට ගත්තා නම් ඒක ගැන පළපුරුදුකම් තියෙනවා. ඒක ගැන පොත් වල කියවලා තියෙනවා. එක එක්කෙනා අත්දැකීම් ලියපුවා තියෙනවා. ඕවා පාඩම් තියෙනවා. ඒවා කතා කරනවා. තේරුණා නේද? දැන් මේකෙදී එහෙම කතාවක් නැති හින්දායි මම මේ උදාහරණي ගත්තේ. දැන් තේරුණා නේද? එතකොට මේ ඉන්ද්‍රියන් හයෙන් කාය විඥානයේ කොටු කරගත්ත මොන වගේ தත්ත්වයක්ද කියන එක හිතන්න පුළුවන්ද? නිකන් අනුමානෙන් හිතන්න පුළුවන්ද? ඔව් ඒ දැනුම තියෙනවා, ස්පර්ශය තියෙනවා. ඒ ස්පර්ශය කොහේ ලෝකේ තියෙනවද කියලා දන්නේ නැහැ. තමන්ගේ ශාරීරික කොතනද කොටස කියලා දන්නේ නැහැ. එතකොට ඉන්නේ කොහෙද කියලා දන්නේ නැහැ. තමන්ගේ අතපය දන්නේ නැහැ. නමුත් ස්පර්ශය දැනෙනවා. දැන් ඔන්න ඔන්නතෙන්න තමයි අර ගුල් පහක් වහලා එකක් අරගෙන ඉන්න වෙලාව. දැන් මේක ඇතුලේ මම ඉන්න ඕනේ. ඔය ස්පර්ශය ඇතුලේ ඉන්න ඕනේ මම. තේරුණා නේද? අපි හිතමු උදාහරණයක් විදිහට ඔය කම්පණය දන්නවා කියලා. ඔය කම්පණය ඇතුලේ මම සම්පූර්ණ ඉන්න ඕනේ දැන්. උදාහරණ දෙන්නට කොටු කරලා මම හොයන්න කියලා. මෙන්න මේක දිහා බලා ඉන්න එක තමයි විපස්සනා. වෙන දෙයක් නැහැ. තේරුණාද? ඔයගොල්ලෝ කියන මොන දේ කිව්වත් විපස්සනා භාවනාව කියන්නේ සමාධි ශික්ෂාව කියන්නේ ඔන්නේ වගේ මේ ඉන්ද්‍රියක් කොටු කරගෙන ඒ ඉන්ද්‍රිය දැනෙන අරමුණේ ඒ සිදුවීම් ජාලාව බලා ඉන්න එකයි. ඔකට සතිපට්ඨානී මෙන්න මෙහෙම පැහැදිලි කරනවා. අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති යාව දේව ඥාන මත්තාය ප්‍රතිස්සති මක්කාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. එතකොට කායනුපස්සනාවේ භාවනා ක්‍රම 14ක් තියෙනවා. ওই 14 ේ අවසානයේ තියෙන ওই ටිකමයි. ওই සමාන පද ටික. තේරුණා නේද? දැන් ඔන්නෝම මේ කයට මේක කොටු කරගන්න තමයි එහෙනම් අපි ඉගෙන ගන්න. දැන් ඔයගොල්ලන්ට හිතෙන්න පුළුවන් ඔය වැඩේ කරන්න පුළුවන් එහෙනම් මේ අල්ලත් අද කරගෙන ඉන්න එක කියලානේ. එහෙම නැහැ බුදුහාමුදුරුවෝ ඔయిత වැඩිය මේක හොඳ නම් බුදුහාමුදුරුවෝ දේශනා කරනෝනේ සතිපට්ඨාන සූත්‍රයේ. තේරුණා නේද? දැන් මම මේක පැහැදිලි කරන්න ගත්තේ මොකද? ඕකත් වැරදි නෑ. මේකෙනොත් ඔතෙන්ට යන්න බැරි කමකුත් නෑ. මේක අය ඕන තැනකින් ගිය හැකියි ඔකට. නමුත් බුදුහාමුදුරුවෝ පැහැදිලිව පෙන්නනවා ඔයගොල්ලෝ ආනාපානය කරත් යන්නේ ඔතෙන්. ආනාපාන සති භාවනාව කරත් යා යුතු තැන ඔතනයි. විපස්සනා විදිහට වඩනවා. මුළු කයටම අවධානය තැන්න තැනකට එක් කියන. ඒකේ මුලින් සමත කොටස හදන්න තමයි අර හුස්ම ගැන අවධානය යි. කියන හිත තැම්පත් කරනවා. දෙවනුව යන්නේ මුළු කයට. දැන් අන්න එහෙම යන්න බැරි කමන්නේ. දැන් ඔයගොල්ලන්ට මේමයි මේක අපහසුයි කියලා තේරුම් ගන්න එපා. මම මේක කියා දෙන්නේ දැන් පාඩමක් නේ. මේ පාඩම කියා දෙන්නේ මොකටද? ඔයගොල්ලෝ මෙච්චර කල් ගෙන ආපු ධර්මතා ටික දැන් එක්කාසු කරගෙන මේකෙන්ම පළක් ප්‍රයෝජනයක් ගන්න. තේරුණා නේද? වෙන දෙයකට නෙවෙයි. නැතුව මේ කරගෙන ආපු දේවල් අහක් කරලා අනේ මේ වෙන ක්‍රමයක් මං කියා දෙන්නේ කියලා මේ මං කරන එක නෙවෙයි මේක. මෙහෙම පටලෝ ගන්න එපා. මම මේ ගන්න උදාහරණයි ඔක්කොම ගන්නේ ඔයගොල්ලෝ මෙච්චර කල් ගෙන ආපු යම් කිසි ක්‍රමයක් තියද ඒ ක්‍රමයට මේකම හරෝල දෙන්න. වෙන දෙයකට නෙවෙයි. දැන් කවුරු හරි හිතන්නකෝ මෙතන කී දෙනෙක් ඉන්නවද මෛත්‍රී භාවනාව විතරක් කරපොයි? එහෙම ඉන්නවා ඇති නේද? මෛත්‍රී භාවනාව පුරුදු කරලා තියෙන. දැන් මෛත්‍රී භාවනාව වෙනුත් ඕකට ගියේ යන්නේ ක්‍රමයේ මෙහෙමයි. ඉස්සෙල්ලා මුලදී මෛත්‍රී කරන්න. මෛත්‍රී භාවනා කරන්න. කරලා යආගේ හැබැයි නිකන් ඔය කාලේ ගෙවල හරියන්නේ නැහැ. දැන් පැය ගාණක් මෙච්චර කරා අරවා මේව නෙමෙයි. සම්මා වායාමේ හරි ගස්සගෙන තිබුණා නම් එයා. හරියට මේ භාවනාවෙන් හිත තැම්පත් කරා නම්. එයාට පුළුවන් ටිකක් වෙලා භාවනා කරලා තමන්ගේ හිත තැම්පත් කියලා දැනෙන වෙලාවේ මෛත්‍රී භාවනාව හිතෙන් අහක් කරනවා. තේරුණා නේද? මේ මුළු කයට, මේ තමන්ගේ ශරීරයට අවධානය තියාගන්න. දැන් මං කියන්නන්ද කිය මේ අවධානය ශරීරයේ කොටසට තියාගන්නේ කොහොමද කියන එකයි. දැන් ඔයගොල්ලෝ අත් දෙක තද කරගෙන ඉන්නකොට අත් දෙකේ දැනුණනේ ඔය කම්පන චංචල ඔන්න ඔය ටිකක් තමයි ශරීරයෙන් කොහෙ කවදද ගියේ. දැන් මෛත්‍රී භාවනාව කරලා ටිකක් වෙලා ශරීරයේ අවධානයට යනවා. ඔය අවධානයට යනකොට ශරීරයෙන් මොන හරි දෙයක් අහුවේ. එයාගේ සම ටිකක් හිත එකඟ නම් ශාරීරියේ මොන හරි කොටසක් අහුවෙනවා. ඔය වගේ කම්පනයක් හෝ චංචලයක් හෝ උෂ්ණයක් හෝ සීතලක් හෝ තද ගතියක්. තේරුණා නේද? එතෙන්ටම අවධානය තියාගෙන ඉන්නවා. එතකොට මේකේ මේ අවධානය ටික ටික පුරුදු වෙනවා. පුරුදු වෙනකොට මේ ශාරීරියේ හැම තැනම මේ අවධානය දැනෙනවා. දැන් ඒක ඇත්තද කියලා ඔයගොල්ලන්ට පරීක්ෂා කරන්න ක්‍රමයක් තමයි මේ අතේ අතට මෙහෙම අවධානය ඉඳලා ගෙදෙද්දි බලන්න ටිකක් වෙලා යනකොට ඔයගොල්ලෝ ශරීරයේ වෙන තැනක් ගැන හිතන. එතනත් ඕක දැන්. ඕක හරි ඔය වගේ ಗುಣ ටිකක් දැනෙනවා. එතනත් අවධානය හිටියේ. එතකොට මේ මුළු කයෙම මෙහෙම අවධානය පතුරවන්න පුළුවන් මේ ක්‍රමය. තේරුණා නේද? මේ පැතිරීම කෙලින්ම කායනුපස්සනාව. තේරුණා නේද? දැන් එතකොට යමෙක් දැන් එදා අර මහත්තයෙක් ඇහුවා ධාතු මනස්කාර භාවනාව කරනවා කියලා. ඒක විපස්සනාවද කියලා. දැන් එතෙන්දී මොකද ධාතු මනස්කාරී මොනවා හරි වාක්‍ය දෙකකින් අපි ඉස්සෙල්ල පටන් ගන්න. දැන් මොනවා හරි දෙකකින් පඨවි රූපය ගැන, පඨවි ධාතුව ගැන, පඨවි ධාතුව අනිත්‍යයි දුකයි අනාත්මයි. කොහොම කියලා කියනවා කියන්නේ? එතන මොන හරි ඔහම වාක්‍ය රටාවකින් තමයි මේක පටන් ගන්න. පටන් අරගෙන ටිකක් දුර ගිහිල්ලා කරන්න ඕනේ ඔය මං කියන විදිහට තමාගේ අර වාක්‍යය වලින් කරන භාවනාව නවත්තලා මේ කයට අවධානය තියාගෙන කයෙන් දැනෙන ස්පර්ශය මොකද්ද කියලා හොදිසියෙන් ඉන්නවා. මොනවා හරි දෙයක් අහු වෙන කාලයක් ඉන්නකොට ඒ අහු වෙන එකේ දිගටම දිනු කරනවා.
අවසරයි සර්. ඔව්. දැන් ඔබ වහන්සේ ප්‍රකාශ කරපු කාරණා හතක් පහක් තියෙනවානේ.
ඔව්.
ඒ අරමුණු වලට ඇරෙන්න වෙන අරමුණු එනවානේ. තව අරමුණක් එනවා. දැන් මට දැනුන විදිය නම් තද ගතිය ආවා. ටිකක් වෙලා මේක තදය කරගෙන එනකොට රස්නේ දැනෙනවා. මේ රස්නේ ඊට පස්සේ දැනෙනවා මුළු ඇඟටම ඒ රස්නේ යනවා.
ඔව් හොඳයි.
ඊළඟට මේ තදය කරගෙන එනකොට දැනෙනවා ලේ ගමන ආගමනේ. ලේ ගමන ගමන ඊට පස්සේ මේක තද කරගෙන එන්න හින්දා වේදනාවකුත් දැනෙනවා.
ඔව්.
වේදනාව ආපු ගමන් මෙතන දැන් කෙරුවා ඇති අත ගලවන්න ඕනේ
කියලා. ආ නෑ. ඔව් හරි. ඒක දැන් මේ අත තද කිරීමේදී එන ප්‍රශ්නයක්නේ.
ඔව්.
දැන් අද අත තද කරන්න කිව්වේ මම මේක ග්‍රහණය කරගන්න. තේරුණා නේද? දැන් ඔතන වායාම දෙකක් අපි දුවනවා. එකක් අත තද කරගෙන ඉන්නේ වායාම. මේක පුරුදු වෙන්න කරපු වැඩක්. අපි එක හොඳයි. දැන් ඔය භාවනාව වෙනවනම් දැන් නිකන් බලන්න අත් දෙක නිකන් තියෙන්නේ. නිකන් තද කරන්න ඕනේ නැහැ. මෙහිම අත් දෙක ගැටිලා තියෙනකොට බලන්න. අත කකුල උඩ තියලා බලන්න. ඔව් ඒත් ඕකේ නෝ. තේරුණා නේද? දැන් යමක් පුරුදු කරගන්න තමයි අර දෙ. ඒක වැදගත් නැත්නම් ඕක කියවෙන්නේ නැහැ නේ මං අතින්. දැන් මේක පුරුදු වෙන්න ලේසි විදිහක් වෙන්න තමයි තද කරන්න කිව්වේ. තද කරලා මේක ඉගෙන ගත්ත එක ඒගොල්ලන්ට නිකනුත් දැනෙනවා පස්සේ. තේරුණා නේද? නිකන් බලන්න දැන් අත දැන් අත් දෙක උඩනේ තිබ්බේ. ඔය අත තියාගෙන ඉන්න කකුල උඩ. කකුලෙත් මේක දැනෙනවා. තේරුණා නේද? අන්න එහෙම දැන් මේ තෙන්දී ඔයගොල්ලන් ප්‍රායෝගිකව දැන් අනිත් දේවල් නැතුව මේ කායනුපස්සනාවට යන්න මේකම ඉන්න වෙලාවට ඔය ඔෆිස් එකෙත් පුළුවන් නිකන් ඉන්නකොට බස් එකෙත් පුළුවන් බලන්න මේ ටික දැනෙනවා. තේරුණානේ? මෙහෙම දැනෙනවා නම් මේක තව තවත් වැඩි කරගන්න. මේක ඍජුම සම්මා වායාමයක් වෙනවා. සම්මා සතියක් මේකෙම තියෙනවා. මොකද කයින්ද කායනුපස්සනාව එනින් දැන් මෛත්‍රී භාවනාව කරනකොට සම්මා වායම එනවා සම්මා සතිය නැහැ. මොකද හේතුව බුදුහාමුදුරුවෝ පෙන්නන තමාගෙන අවබෝධයක් ලබා දෙන කායානුපස්සනාව, වේදනානුපස්සනාව, චිත්තානුපස්සනාව කියන මේ හතර තුන නෙවෙයි ඒ අරමුණ ගොඩ නැගිලා තියෙන්නේ. නෑ ධම්මානුත් නෙවෙයි. ඔව් නෑ ධම්මානුපස්සනාවෙත් නෙවෙයි මෛත්‍රිය තියෙන්නේ. මෛත්‍රිය කියන්නේ සංකල්පය. චිත්ත සංස්කාරය. තේරුණා නේද? සිතින් හදපු දෙයක්ක භාවනාවට ගන්න එක තමයි සමතේ කියන්නේ. දැන් මේ කරන්න යන්නේ සිතින් හදපු එකක් නෙවෙයි මේ දැන් වර්තමානයේ තියෙන එක. මේකට අවධානය එකපාරට ගන්න බෑ. ඔයගොල්ලන්ට ওই දක්ෂතාවය දැන් ආවේ මේ අවුරුදු 7 කරපු සෑම කටයුත්තක්ම උතෙන්ට උදව් වුණා. හොඳට මතක තියාගන්න. දැන් සමහර කෙනෙකුට මේක මෙතෙන්දී කියපු දේ ගැන එච්චර අවධානයකුත් නැතුව තේරෙන්නේ නැතුව කරේත් නැතුව එහෙම ප්‍රශ්න වෙන්න පුළුවන් නම් ගෙදරට ගියාම ආයෝ කාල ගන්න පුළුවන්. තේරුණා නේද? ඒ කියන්නේ අපි මේ සම්මා වායාමයට සුදුසු වෙන අනුග්‍රහය දක්වන දේවල් තමයි මෙච්චර කල් අපි කරේ. මොනවද ඒ? ධර්ම සාකච්ඡා, ධර්ම ශ්‍රවණ, ඒ සිත එක්තෙන් කරන භාවනා ක්‍රම මේ හැම එකක්ම මේකට අවාදාගන්න. ඒව නේද ඔයගොල්ලෝ කරේ මෙච්චර දවස්. ඉතින් මේකෙන් අපිට මේ උදව්වක් තියෙනවා. දැන් අපිට තියෙන්නේ මේ උදව්වෙන් මේ ක්‍රමවේදයක් දැන් මම මේ ක්‍රමයක් මෙහෙම කිව්වා කියලා මේක එකම එක ක්‍රමයේ කියන එක නෙමෙයි මම මේ කියන්නේ. නමුත් මේ මේ විදිහට ඔයගොල්ලන්ගේ දැනුම අපි මෙතන ඉහාට ගෙනියන්න ඕනේ මේ ශික්ෂාව තේරුම් අරන්. දැන් ශික්ෂාවෙන් කරෙන්න ඕනේ මොකක්ද කියලා තේරුම් අරන්. එතකොට යමෙකුට පුළුවන් මොනවා හරි භාවනාවක් ටිකක් වෙලා කරලා ඔය කයට අවධානය තියාගන්න. තියාගන්න බැරි නම් මේ විදිහට මොනවා හරි ක්‍රමයකින් මේ අත තියාගෙන මේ දැනෙන ඒවා ගැන ඉස්සෙල්ලා අවබෝධයක් ඇති කරගන්න තමයි. තේරුණානේ? ඉතින් දැන් ශනිකව අර භාවනා ආරම්භකෙන් විනාඩි 20ක් 10ක් ගියාට පස්සේ තමන්ගේ හිතට තේරෙනවා නම් දැන් මගේ හිත තැම්පත් වෙලා තියෙනවා මේ භාවනාවෙන්. ඒක මෛත්‍රිය වෙන්න පුළුවන්, බුදුගුණ වෙන්න පුළුවන්, ආනාපානිය වෙන්න පුළුවන්, වෙන දෙයක් වෙන්නත් පුළුවන්. තේරුණානේ? අසුභය වෙන්න පුළුවන්, මරණානුස්සතිය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔය දැන් අපි බෞද්ධ නොවන භාවනාව වුණා තමයි. බෞද්ධ නොවනවා කියලා භාවනාවක් නැහැ. ඕනම් භාවනාව බෞද්ධ. තේරුණා නේද? මොකද මේ අනුස්සතිය වල දේවතා අනුස්සතිය කියලා එකකුත් බුදුහාමුදුරු පෙන්නනවා. දෙවියන්ගේ ගුණ කිවීමත් භාවනාවක්. බුදුහාමුදුරු අනුමත කරපු භාවනාවක්. ඒ නිසාවෙන් මේ ඕනෑම භාවනාවකින් ගිහිල්ලා දැන් බුදුහාමුදුරන්ට ඕනේ මේ භාවනා ඔක්කොම ටික සම්මා සමාධි සම්මා සති කියන தත්ත්වයට හරවන්න. එතකොට කයට දාන්න. කය ගැන අරමුණකට යන්න. හැබැයි මේක විදියට යනකොට ඔයගොල්ලන්ට දියුණු වෙන්නේ කයට දැනෙන අරමුණු විතරයි. හැබැයි ඒක ආයෙ පයින්ව හිත. පැන්නම තමයි කයේ මේ දැනෙන්නේ පෙනහලු. මේ දැනෙන්නේ බඩවැල. මේ දැනෙන්නේ හොන්ද. හැබැයි ආයේ ඒක අහක් වෙනවා. මේක දැන් කාය විඥාන ගුල් මේ මේ සිදුරයි මනෝ විඥාන සිදුරයි කොච්චර හරි මාරු වෙනවා. ඒ කියන්නේ මනෝ විඥාන සිදුර වැහුණා ඇහිලම තියෙන්නේ නැහැ. ආයෙ ටිකක් වෙලා යනකොට එළියට ඇවිදින් අරකට උදව් වෙනවා. තව ටිකක් අර සතියේ ඉන්නකොට ඒක ආයෙ වැහෙනවා. මෙන්න මේ මෙහෙම කරන භාවනාව තමයි විපස්සනාවට හැරෙන්නේ. මේක තමයි විපස්සනාව වෙන්නේ. මේක තමයි බුදුහාමුදුරන්ට ඕනේ ප්‍රඥා ශික්ෂාව. මේකෙන් දැනෙන දේ ඇත්ත මේ දැනෙන්නේ මොකද්ද? ඔයගොල්ලෝ ඔක දිහා බලා හිටියොත් උතර කරන්න දෙයක් නැහැ, මෙනෙහි කරන්න දෙයක් නැතු වෙනවා ඉස්සෙල් පස්සේ. මේ පේන ටික රස්නේන රස්නේ ගලාගෙන යනවා. ඒ රස්නේ නැවතිලා එතනම සීතල හැදෙනවා. තේරුණානේ? මේක දිනු කරන්න බලන්න. මේකේ ඇත්ත දේ මේකයි. එකම තැන රත් වෙනවා, ඒ තැන ටිකක් වෙලා යනකොට ඒ රස්නේ අඩු වෙලා සීතල වෙනවා. ඒ තැනම තද වෙනවා, ටිකක් වෙලා යනකොට ඒකම කුළුන් වගේ බුරුල් වෙනවා, සැහැල්ලු වෙනවා. තේරුණානේ? වෙලක් තැනක මේ ඇට කටු කැඩෙනවා වගේ දැනනවා, ඒකම හොඳට තියෙනවා කියලා දැනෙනවා. දැන් මේ මේ කයේ දැනෙන දැනි මම තව ගොඩාක් ඉහට යන්නවා. මේ වගේ දැනේ සම්භාරයකට මෙන්න මේ අවධානයේ ඉන්නවා කියන්නේ විපස්සනා. මේක අවධානයේ ඉන්නවා කියන්නේ විපස්සනා. මේවා තමයි ධාතු කොළ ಗುಣ මේ දකි. තේරුණා නේද? ඔයගොල්ලෝ මේ අල්ල මෙහෙම තද කරගෙන හිටියත් මේ පොඩියට දැනුනේ මේ ධාතු වල ಗುಣ. ධාතු කියන්නේ මොනවද? සතේ, කුජ්ජලේ, නෝන જાති. ତର ධාතු වල ಗುಣ පඨවි ආපෝ තේජෝ වායව ධාතු වල ಗುಣයි මේ දකි. ඒ ಗುಣ තේරෙන්නේ මනසට නෙමෙයි. මේ ධාතු වල ಗುಣ තේරෙන්නේ කයට. කාය විඤ්ඤාණය. මේ ಗುಣ අධ්‍යයනය කරොත් දකින්න තියෙන්නේ එකම එක සාක්ෂියයි බුදුහාමුදුරන්ට. ඒවා අනිත්‍යයි. නিত্য කිසිම ධාතුවක් ඔයගොල්ලෝ දකින්නේ නැහැ මෙතන. හැබැයි දකින්න කාලය ගොඩක් වැඩි වෙන්නේ. මේක තමයි ප්‍රඥා ශික්ෂාව. මේක තමයි විපස්සනාව. මේකෙන් තමයි ඔයගොල්ලෝ සම්මාදිට්ඨිය ලබන්නේ. තේරුණානේ? මේකෙන් තමයි සම්මාදිට්ඨිය ලබන්නේ. ඔව් තුනී වෙලා යනකොට මෙහෙමයි තුනී වෙලා මෙහෙම වුණොත් දැන් අතේ මේ මෙන්න මේ ඇඟිල්ල ළඟ තදයි කියලා ඇඟිල්ල ළඟ තද ගතියක් දැනුණා නම් නැත්නම් දැනුණ තැන නම් කරගන්න පුළුවන්කම අපිට තිබුණා කියන්නේ කාය ඉන්ද්‍රියයි මනෝ ඉන්ද්‍රියයි හවුල් වෙලා තේරුණා නේද දැන් මනෝ ඉන්ද්‍රිය උතන අහක් වුණා නම් තද ගතියක් දැනනවා ඒක නැති වීගෙන යනවා කොහෙද දන්නේ ඔච්චර දැන් මේක අත්දැකීමෙන් බලන්න බලෙන් ගන්න බෑනේ දැන් තේරෙනවනේ දැන් මේක මවලා ගන්නවත් මෙහෙ වෙනවා කියලා දැන් සාකච්ඡා කරන්න ඔයගොල්ලන්ට කිසිම අවකාශයක් නැහැ දැන් නැත්නම් ගියා කිය ඔහොම එන්නේ එහෙමයි වෙන්නේ ඔක දැන් පොතකින් හොයන්න ගියා අමාරුයිනේ එහෙම පොත්වලක් නැහැ ඒක ඉඳන් පාඩම් කරලා ගියා ගන්න බෑ මට ඇත්ත කිව්වොත් මම පිළිගන්න මෙන්න මෙහෙම වුණා මෙහෙමයි කියලා ඇත්ත කියන්න පුළුවන් වෙයි මේක කරව පුළුවන් වෙනවා නැත්නම් පොතකින් කිව්ව මම දන්නව බොරු කියලා. තේරුණා නේද? දැන් මෙතන තර්කේ ඉවරයි. මම මේ කියන දේ ප්‍රායෝගිකව විතරයි යන්න පුළුවන්. ඊට එහා දෙයකින් මෙතන යන්න බෑ. මොකද ඊට එහා දෙයකින් කිසිම විදිහකින් යන්න බෑ.
සමෙන් අවසරයි. ඒ කරගෙන යන වෙලාවට භාගයක් පුරට යනකොට අවදාන වෙනකොට
එලියක් දැනනවා කිව්වනේ එලියක් දැනෙන්න ඕනේ මේ මේ ඉන්ද්‍රියන් ටිකන අර හුඹ හැදින කටවල් ටිකන එළිය පේන්නත් ඕනේ නේද වෙන එලියක් ගෙන්න විදියක් නැහැ නේ අපිට මොනවා හරි දැනෙනවා නම් මේ ඉන්ද්‍රියන් හයෙන් වෙන්න ඕනේ මේකෙන් පිට දෙයක් දැනෙන්නව නම් ඒක ඒ සතේ කුජලෙ නෙවෙයි යා
පොඩි එලියක් එකකට වන්නේ
ඔව් ඒක තමයි දැන් මම අහන එක අහගන්නත් ඕනේ එහෙනම් මේ ඉන්ද්‍රියන් එකකින් වෙන්න ඕනේ ඔය එළිය දකින්නේ නේ හරි හරි කොහෙන් ආවත් ඔක වෙන්න ඕ දැන තමන්ට දැනුණා නා තමන්ට දැනෙන්න ඕනේ කොහෙන්ද ඔව් අපේ ඉන්ද්‍රියන් ටිකෙන් නිඳ ගියාම මොකද දැනෙන්නේ නැහනේ අපිට තී නැති කරොත් දැනෙන්නේ නැහනේ එහෙනම් මේ ඔය කරන ඉන්ද්‍රිය ඔය තිබිච්ච ඉන්ද්‍රියන් ටිකට දැනෙන්න ඕනේ එතකොට ඇහැට දැනෙන්න විදියක් නැහැ එළිය ඇහැ වහල් කනට එළි බේන්නේ නැහැ ශබ්ද නෑ ඇහෙන්නේ දිවට එළි බේන්නේ නැහනේ දැනෙන්නේ නැහනේ නාසයටත් ඉලි දැනෙන්නේ නැහනේ. දැන් ඉතුරු වෙන්නේ මොනවාද? මනසයි කයයි ඉතුරු වෙලා තියෙන්නේ. ඒතර කයට එලියක් දැනෙනවා. ආ එහෙනම් තව වෙනකන් මේකේ හවුල්කාරය දෙන්නේ එක්ක වැඩේ කරනවා කියලා තේරුම් ගැනීමයි මේ කියලා දෙන්න. මේ දැනෙන්නේ මනසට. තේරුණා නේද? මනසට දැනෙනවා. දැන් එලිය දැනීම කියන එකේ වටිනාකම ගැන කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ මොකද ඒක නෙමෙයි මෙතන වැදගත් වෙන්නේ අපිට මනස ටික ටික අහක් කරලා ඔව් කයේ අවධානය වැඩි කරගන්න. ඔබ කයට දැනෙන විදියකුත් වෙන්න පුළුවන්. තේරුණා නේද? ඒක පසු කාලීනව තේරෙයි කයට දැනෙන්නේ මොන නෙමෙයි නිකන් විදිලියක් යනවා වගේ. ඒක ඒකකට කියන නම තමයි ඒක ස්පර්ශමය දෙයක්, පොට්ටබ්බ රූපයක්. ඒකට කියන්නේ කම්පනය. එන්න චංචලය. තේරුණානේ? එහෙම දේවල් දැනෙන්න පුළුවන්. ඒ දැනෙන දෙයට ඒ කම්පණිය අල්ලගෙන මනස හදන රූපී ස්වરૂපය මනෝ රූපය තමයි ඔය එළිය. ඒ කියන්නේ මනස තව වෙනකන් වැඩ. ඒකයි දැන් මෙතන ප්‍රායෝගිකදී. නැතු එළිය බුදුහාමුදුරන්ට ඕනේ කුසලයක්වත් මොකක් වන්නේ? ඒව නෙමෙයි කුසල. දැන් අපි මේ සම්මා වායාමෙන් යන්නේ නූපං අකුසල නූපදිනවා, උපං අකුසල යටපත් කරනවා, නූපං කුසල උපදවනවා, උපං කුසල වැඩි දියුණුවට. දැන් අපිට මෙතන සැලකිලිමත් වෙන්න ඕනේ කුසලයක් නම් එළිය, එළිය වැඩි කරගන්න. එළිය වැඩි කිරීමෙන් තමන් ගැන අවබෝධයක් එන්නේ නැහැ. තේරෙනව නේද? එළිය වැඩි කිරීමෙන් ඔයගොල්ලන්ට අවසානයේ ගිය හැකි මහා බ්‍රහ්මයා ළඟට. ඔච්චරයි. උන්ජි එළියක් හරි හිතට දැනෙන කවුරු හරි තැනක් දුන්නොත් මේකට මේ තන දීලා ගියොත් ඉස්සරහට නවතින්නේ මහා බ්‍රහ්මයා ළඟයි. මොකද අපි දන්නේ ලොකුම කෙනා එයා. ඊට වැඩිය කෙනෙක් දන්නවා ඉන්දියාවේ අය ඒගොල්ලෝ යන්නේ ඊශ්වර ළඟට. ඔහොමයි. දැන් බෙලක් අය දන්නවා තව අය. අල්ලා එයා ළඟට. තේරුණා නේද? ඔය මනෝමය දේවල් අපි රවට්ටනවා කොච්චර. ඒකෙන් මේ විමුක්තියක් දකින්න බැරි හින්දායි බුදුහාමුදුරුවෝ මෙහෙම මේ කඩලා මේ කයට හෝ වේදනාවට හෝ හිතට හෝ ධම්මයකට මේක දාන්නම කියන්නේ නැත්නම් අතරමං වෙනවාමයි. මේක ගැන විකල්ප හිතන්නම එපා. තේරුණා නේද? මේකෙන් වෙන වාසි නෑ. අපි ඒක මේ කතා බහට රැඳෙන්න ඕනේ. අහන එක හරි ගැටලුවක් නෙවෙයි. එතෙන්දි මම මේ කිව්වේ ඔය දේවල් නෙවෙයි මෙතන එක ඉන්ද්‍රියක් තනි කර ගැනීමයි වැදගත්. තනි කරගෙන ඒකෙම ඉන්නවා කියන එකෙත් ඉඳ බෑ. ඒක පුරුදු කරලා බලන්න. මේක මාරු වෙනවා. මාරු වෙවි තමයි මේ භාවනාව ගෙනියන්නේ. මේක තමයි දැන් ඕක දැන් කෙනෙකුට හිතන්න පුළුවන් ටිකක් කල් පුරුදු වුණාම නිකනුත් ඕක දැනේ. දැන් නිකන් ඉන්නකොට දැන් මේ ඔයම ඉඳගෙන ඉන්නකොට ඔයගොල්ලන්ට දැනෙන තත්ත්වයට හැදී. අන්නේ දාට හැමදාම මේ විපස්සනාවේ ඕන ඕන වෙලාවට එදුනේ. මේ කම්පන චංචල දැනෙන. නෑ නෑ. ඒව විඥාණයට පවතින තැනක් නැති තැනකට යන්න කියන එකක් නෙමෙයි මෙතන තියෙන්නේ. විඥාණය කියන්නේ මොකද්ද කියලා අපි දන්නේ නැතිකම. විඥානය කියලා මහා අරුමෝසන්දයක් නෑ මේකේ. මේ බුදුහාමුදුරන්ගේ ධර්මය. තේරෙනවා නේද? විඥානය කියන්නේ වෙන් කිරීම. ඔක වෙන් කිරීමේ හැකියාවෙන් යුක්ත දේ විඥානයයි. දැන් වෙන් කිරීමේ හැකියාවෙන් යුක්ත හයක් අපි ළඟ තිබිලා දැන් අපි මේ කරගෙන කරගෙන ගියේ මේ පද්ධතිය දන්න ගන්න හින්දා මේ සංකීර්ණයක් හින්දා අපි උත්සාහයෙන් අපි මේ සම්මා වායාමේ සම්මා සතියෙන් මේ වෙන් කිරීමේ හැකියාවල් පහක් අපි නවත්තුවේ. කොමාරි බල හීන කරා. දැන් වෙන් කිරීමේ හැකියාව තියෙන්නේ එකකටයි. කාය විඥාණය. කායේ වෙන්වීම තමයි දකින්නේ. උෂ්ණය, සීතල ඕවා තමයි ওই කායට වෙන් වෙලා දකින්නේ. තේරුණා නේද? ඕක දිහාම නිරීක්ෂණේ මේකට වැඩක් කිරීම නෙමෙයි සංස්කාර කිරීමක් කරන්න බෑ. මේක ගැන ප්‍රතිචාර දක්වන්නේ නැතුව පස්සේ පුරුදු වෙනවා මේකෙම නිසල් මොලේ බලයි. තේරුණානේ? මේ බලා ඉන්නකොට ඔය විඥාණයට තේරෙන හැම දෙයක්ම අර ධාතුර ලක්ෂණ බවට හැරෙනවා. මේ හැරෙන්නේ මම කියන එකේ මමත්වය ටික ටික දිය කරපදාන දෙයක්. තේරුණානේ? ඕක තමයි බුදුහාමුදුරුවෝ කියන්නේ මේ මම ගැන අවබෝධ කරගන්න ක්‍රමය කියන්නේ. මේක හොඳ පැහැදිලිම ක්‍රමයක්. ඔයගොල්ලෝ දැන්ට තියෙන්නේ කරන භවනාව ඉස්සෙල්ලා කරන්න. මොකක් වුණා කමන්නේ. මේව ගැටලු දැන් කියනෝ නැත්තේ නෑ. පුරුදු කරලා ඇවිදින් මට කිව්වොත් එතකොට ලේසියි මට ඊගාවට කියා දෙන්න. කරන භවනාව මුලින් කරන්න. ඊට පස්සේ ඒක සම්පූර්ණ නවත්තන්න. මේ කයට හිත යොදන්න. අවදාන. තේරුණානේ? කයෙන් මේ කියන අපි අල්ල තද කරගෙන ඉන්නකොට දැනුනේ මොනව හරි එකක් තියෙනවනේ. අන්න ඒ වගේ එකක් හරි අහු වුණොත් ඒකට අවධානයෙන් ඉන්න බලන්න. මුළු කයයටම මේක ගිය හැකි කවදා. මෙහෙම ඉන්නකොට පුරුදු වුණාම ඕන වෙලාවකට මේකට යන්න පුළුවන්. මේකේ ඉන්නකොට තමන්ට කයගෙන අර දැන් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන අත්ති කායෝතිවා පනස්ස සතිපත්චුපට්ඨිතා හෝති ආව දේව ඥානමත්තාය, මේ ඥානය ඇති වෙන ක්‍රමවේදය මේකයි. ඥානමත්තාය ප්‍රතිස්සති මත්තාය අනිස්සිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීයති. මේක අවසානයේ උපාදාන නැති තැනක් දක්වාම යනවා. ඒකාන්තයි ඒක බුදුහාමුදුරුවෝ සහතික කරලා සීල් ගහලා තියෙන්නේ. තේරුණා නේද? ඒක හින්දා මේක එක අල්ලගන්න අල්ලගෙන යන්න. ඔක දැන් මුලට ගන්න එපා. මේක මුලින් වෙනස් කරන්නත් එපා. ඒක තමන්ගේ හැකියාව අනුව මේක පුරුදු කරන්න. පුරුදු කරන්න හැකියාවේ මූලික අවබෝධය, මූලික වැටහීම, මූලික දැනුම ඔයගොල්ලෝ ළඟ තියෙනවා කියන එක අපි දන්නවා. තේරුණා නේද? දැන් නැත්නම් මොකද්ද මේකට ක්‍රමවේදයක් හරියට අපිට අහුවෙච්චි නැති. මේක අපේ වැරද්දක් නෙමෙයි. මේක වැරද්ද හාටවත් පවරන්න බෑ. මේක මේ ලංකාවේ අවුරුදු 4-500ක සිදුවෙච්ච වැරද්දක්. මේක හොයන එක තමයි මේ හැමෝම කරන්නේ. දැන් මම කරන්නේ ඔය මේ සංයුත නිකායේ සතිපට්ඨාන සංයුත්තේ තියෙනවා මිත්ත කියලා සූත්‍රයක්. ඔන්න බලන්න පුළුවන් අය. මිත්ත සූත්‍රය. මේ සූත්‍රයේ අමුතු දෙයක් නේ බුදුහාමුදුරුවෝ කියන්නේ. ඔයගොල්ලන්ගේ නෑදෑයෝ ළඟම හිතවත්තු අසල් වයාසී කවුරු හරි ඉන්නවා නම් ඒගොල්ලන්ට උදව්වක් කරන්න ඕන නම් කරන්න තියෙන හොඳම උදව්ව තමයි මෙන්න මේ සතිපට්ඨානය ගැන කියා දෙන්න. තේරුණා නේද? දැන් රවි මහත්තයා මගේ හොඳම හිතවතා. එතකොට මම දන්නවා එතුමා අවුරුදු දැන් මේ 15කට 20කට ඉස්සෙල්ලා ඉඳලා මේ වගේ අයට මුවාක් මේවා කියා දෙදී මේ ගමනේ මේ අලුත් දේවල් මේ ධර්මය ප්‍රකට කරන්න මහන්සි වෙනවා. එතකොට දැන් ඔයගොල්ලන්ට මෙහෙම බණ කියන්නම් මාත් ඇවිදින් තියෙනවා. එතකොට මම හිතන්නේ ඔයගොල්ලෝ මිත්‍රයෝ කියලා. මම මේ කියා දෙන්නේ බුදුහාමුදුරන්ගේ ධර්මයට අනුව මිත්‍රයන්ට කරන්න පුළුවන් උදව්ව. මේකනේ කරන්න කියලා තියෙන්නේ. ඉතින් දැන් ඔය රතිපට්ඨානෙකට රින් ගන්න විදිහක් තමයි ඔයගොල්ලන්ට මේ කියා දෙන්නේ. දැන් අපි ඕන භාවනාවක යන්න මේවත් වැදගත්. ඒකෙන් නවත්තලා මෙතෙන්ට යන්න. මේක ඊට පස්සේ මේක යන්න බෑ එක දිගට. අහුන් නැහැ කියන්නේ කවුරු හරි ඔන්න මෛත්‍රී භාවනාව පුරුදු කරලා තියෙන. හොඳටම පුළුවන් මෛත්‍රී භාවනාව. මේ භාවනාව ටික අර කියලා කරගෙන යනකොට මම දැන් උපදෙස් දෙන්නේ ඒක නවත්තලා කය ගැන අවධානයෙන් ඉන්න කියලානේ. අවධානයෙන් හිටියනම් මේ ලෝ දෙයක් නැහැ කිවල් දොර මතක් කියලා අර සාමාන්‍ය ජීවිතයේ මොන භාවනාවක් නිදිදත් ඔයිටපත් වෙනවා කියන්නේ කො. එයා එතනින් සැලෙන්න එපා. එයා කරන්න ඕනේ ආය අර මෛත්‍රී පුරුදු එක කරනවා. ආය ටිකක් වෙලා කරලා ආය බලනවා මේක. එහෙමත් බැරි නම් මේවා අත තියලා බලන්න එතකොට අහු වේදයක්. එහෙමත් බලලා ඒකෙන් අල්ල ගන්න පුළුවන්ද කියලා බලන්න. මෙහෙම මෙහෙම කොහොම හරි මේ කරන භාවනාව මුලින් පටන් අරගෙන දෙවනුව මේ ආයනුපස්සනාවට ගොඩ වෙන්න බලන්න. එච්චරයි. මේවා කරන්න කියලා තියෙන්නේ ඒකට.
සාන්දනේ සමහ වෙන්න. ඔව්. ඒ වගේ ධර්මානුකූල දෙයක් කියන්න මේ වගේ අවස්ථාවක් ඇන්නවනේ. නමුත් අපේ එදිනෙදා ජීවිතේදී අපි කෙනෙකුට උදව්වක් කරන්න යන වෙලාවට අපිට සතිපට්ඨානේ වලින් යට උදව් කරන්න බෑනේ. එයාගේ මොකක් හරි වෙන ප්‍රශ්නයක් නැත්නම් ආර්ථිකයේ හරි වෙන මොකක් හරි කරදර. ඉතින් ඒ වෙලාවට එයාට සතිපට්ඨානේ ධර්ම දේශනා කරන්න යන්න බෑනේ. එයාගේ කතා කරන්න බෑ. ඒතර ඒ වෙලාවට ඒ උදව්වක් අපි කරන්න වෙනවා. ඉතින් ඔබ වහන්සේගේ ඒ වගේ වෙලාවකට ධර්මය කියලා දෙන්න පුළුවන් නහොදයි. නමුත් එයාට ඒ වෙලාවේ මනුස්සේ නෑ ධර්මය අහගන්න ඕනේ කියන එක. එයාට ඊට වඩා තියෙනවා එයාගේ මේ සම්බාධක ජීවිතයේ තියෙන ප්‍රශ්නේ නේ. ඒතකොට එතනදී කොහොමද මේකෙන් මෙයා කරගන්නේ?
නෑ නෑ. ඒවා මේ බුදුහාමුදුරන්ට අදාළ දේගලුත් අපිට අදාළ දේගලුත් නෙමෙයි, මේ ඉන්න කට්ටියට අදාළ දේකුත් නෙමෙයි. තේරෙනවා නේද? ඒක මහත්යයට විතරක් අදාළ දෙයක්. මට වෙන විදිහට මේ උදව් කරන වෙලාවේදී මේවා කියා දෙන්න නෙමෙයිනේ මේ බුදුහාමුදුරුවෝ කියන්නේ. දැන් ඔච්චර දෙයක්ද අම්මා කෙනෙක් ඉන්නවා, ළමයෙක් ඉන්නවා පොඩි. ළමයා අඬනකොට සතිපට්ඨාන කියා දෙන්න පුළුවන්ද? කිරි දෙනවා මිසක්. නේද? එතෙන්දී බුදුහාමර සතිපට්ඨානෙ ඉහ දෙන්නද කියන්නේ කාටවත්. මේ කියන්නේ දැන් ධර්මානුකූලව යම් කිසි මේ වගේ එකතු වීමක් තියෙන තැනදී නැත්නම් හිතවතෙක් ඉන්නවා කියන්නකෝ. තමන්ගේ හිතවතෙක් ඉන්නවා. යා එක හැමදාම කතා බහ වෙනවා. ඔය හැමදාම හමු වෙනවා. හැමදාම උදව් එයාගේ වැඩවලට උදව් වෙනවා. අනික තමන්ගේ වැඩවලට එයා උදව් වෙනවා. මෙහෙම යාළු මිත්‍රකම් පවත්වන කෙනාට අන්න මේ යෝජනාව ටිකෙන් ටික කරලා ගියා දෙනවා. තේරුණා නේද? නැතුව අර වගේම නෑ මේ මේ. එහෙම තැනකදී බෑනේ මොනෝ දෙයක් කරන්න. නෑ, ඒ වගේ වැඩි ඒ උදව්. ඒ උදව් එතන ඉවරයි. නැතුව මේ මේ ධර්මයේ කියන එක වෙන එක. දැන් ධර්මයේ හැම වෙලෙම වෙන්නේ මේ වගේ කණ්ඩායම එකතු වෙලා තියෙන්නේ මේ ධර්මයේ හොයන. තේරුණා නේද? මේ කණ්ඩායමට මේ පණිවිඩය දෙන්න පුළුවන්. දැන් එහෙම නැතුව අපි හිතමුකෝ ගිහිල්ලා දැන් මේ දැන් ඔය කම්පැනි වලින් තියෙන්නේ දැන් යනවා සේල්ස් කරන කට්ටිය යනවා. දැන් ඒ කට්ටිය අඬ ගහගෙන කීයකද මේ වැඩේ? එන්නක මේ සතිපට්ඨානේ කරන්න කියලා. නේද? ඒක කරන්න ගියොත් ගුටි කාලේ එන්න වෙනවා. දැන් එහෙම තැනකදී මේක නැහැ. දැන් ඒක ඉතින් ඒක වෙන් කරගන්න අපිට හැකියාව තියෙන්න ඕනේ. නැත්නම් මේ මොන ධර්මයෙන් වාග් ප්‍රයෝජනයක් ගන්න බෑ නේද? අපි ඒක ගැන හිතන්න ඕනේ. දැන් මෙතන මෙහෙම දේවල් තියෙනවා. දැන් මේ වැඩේ ඔයගොල්ලන්ට ටිකක් පුරුදු කර හැකියි. බැලිය හැකියිද gider ඉන්නවා? පුළුවන්ද? ඔව්. ආ තමන් කරන භාවනාව නවත්තන්න එපා. මේකෙන් තමයි මේ හයියේ. තේරුණා නේද? දැන් මේ කියන භාවනාව වැටෙන්නේ එතකොට යුගනන්ද භාවනාව. අහලා තියද යුගනන්ද කියලා වචනයක්? ඔයගොල්ලෝ ඉස්සෙල්ලා දන්නේ සමතය කරනවා. සති මේ කියන්නේ ආනාපානය කරත් යුගනන්දමයි. ඒක සමතයක් මුලදී. දෙවනුව අපි මේ උත්සාහ ගන්නවා දැන් විපස්සනාවකට රින් ගන්න. තේරුණා නේද? ඒකේ දක්ෂුන්නේ වෙන්න ඕනේ කියන එකක් හිතන්න එපා ඉස්සෙල්. මම මේකේ ලොකු ප්‍රතිඵලයක් අරගෙන යන්න ඕනේ. අනික නැත්නම් මට ලැජ්ජාව. මේව මොනවද? සම්මහ වායාම ඒවා නෙමෙයි. තේරුණා නේද? ඒ ප්‍රතිඵල මේක ඕනේ නැහැ මොකද? ඔයගොල්ලන්ගේ උත්සාහය දෙන්න ඕනේ. මෙතෙන්දි මේ කියපු දේ තේරුම් නැත්නම් ආය අහගන්න පුළුවන්. තේරුම් නැති එක අහගන්න පුළුවන්. ඒක කිසි ලැජ්ජාවක් බයක් වෙන්න ඕනේ නැහැ. මේ ඔයගොල්ලෝ මහත්තයා එක කතා කරනවා වගේ මම එකක් කතා කරලා අහන්න. එහෙම මම මොකවා කියන්නේත් නැහැ. එහෙම වැරද්දකුත් නැහැ අහන එක. තේරුණා නේද? මේ ක්‍රමයේ ඉතින් ඔයගොල්ලෝ මහත්තයා එක කරන ධර්ම කාරණේ ආය එකම කතා කරන්නේ. මේව මම එක කතා කරලා වැඩකුත් නැහැ. තේරුණා නේ? මේ දෙක දෙක. දැන් මං කියා දුන්නේ මේ ටිකනේ. මේ ටිකත් ඔයගොල්ලෝ උත්සාහ කරලා බලන්න. මොකද රවි මහත්මයා මට කිව්වේ මේගොල්ලන්ට එක සතියක විතර මේක පුරුදු කරලා ගෙදෙද්දී මේගොල්ලෝ දක්ෂයි අනිවාර්යෙන් කරයි කියලා. මං ඒ විශ්වාසය තිබ්බා. මේවා බලයි කියලා. තදවීම කියන එක තමන්ගේ කියලානේ අපිට ඉස්සෙල්ලා තේරෙන්නේ. මේක පුරුදු වෙලා ඒ දැනෙන තදවීම ඒක ඒකම ධර්මතාවයක කොටසක් කියලා තේරෙනකොට තමයි අපි මේ හරිතැන ඉන්නේ. දැන් අපිට ඉස්සෙල්ලා දැනෙන්නේ මොකද්ද? මේක මගේ රිදීම. මගේ තදවීමක්නේ. ඒක අහක් වෙන්න ඕනේ දිනු කරගෙන. එහෙම එනකොට සාර්ථකයි. මේක ධාතු වලම කොටසක්. බවට හැරෙන්න ඕනේ. ඒකට ඉතින් අපි උගාක් අවධානයෙන් ඉඳ පුරුදු වෙන්න ඕනේ. ඒ කියන්නේ මේ අපිට දැනෙන හැම දෙයකම ඔක තියෙනවා.
දැන් අපි
ඔව්
අපි ඉරියව්වක් එතන හදාගත්ත නෙමෙයිනේ.
ඔව්
දැන් මම පහස් පාඩි වෙලා ඉන්නවා.
ඔව්
ඉන්නකොට අපේ දැන් වහන්සේ හසරයි. ඒකට වාඩි වෙලා ඉන්නකොට අපිට ඉරියව්ව දැනෙන ඒ හැප්පීම නැත්නම් වේදනාව දැනෙන කොටස හිත ගියහම එතකොට ඒ එහෙම හිතාගෙන ඒක
පුළුවන්. ඒ එහෙම දැන් මේ ඇහෙනවත් දැන් අනික ඇර මේ කියන්නේ වාඩි වෙලා ඉන්නකොට දැන් ඉඳගෙන ඉන්නේ කකුල්ලාරි. ඒ දේව තද වෙනවා දැන්නෝනේ. ඒකට අවධානය යියම ඕකම නේද කියලා. ඕකමයි. ප්‍රශ්නයක් නැහැ. නමුත් මං කියන තැන දියුණු කරගන්න ඕනේ. ඒ දැනෙන එක මගේ කකුලයි අහවල් තැනයි මේ කියලා දැනෙන එක නෙවෙයි මේ අවශ්‍ය තැන. තේරුණා නේද? මේක ඉක්මවන්න ඕනේ. මේක ඉක්මවන්න බෑ නිකන්. මේක වැඩි කාලයක් මේ විදිහට ඉඳලා. දැන් ඉඳලා කියන්නේ භාවනා කරන්න වාඩි වෙන්නම ඕනේ ඔය සඳහා. ඒත් ඒකමයි කකුල බිම වදින එක හරි කකුලට දැනෙන දේ හරි මේ කයට දැනෙන ස්පර්ශයක හිටියෝ කායන පස්සනාව. දැන් සක්මන වෙන විදිහකට කරන්න පුළුවන්. මනසින් හදන චිත්ත සංස්කාරයක් විදිහට සක්මන් කරන්න පුළුවන්. ඒක තමයි සමත භාවනාව. කකුලට දැනෙන ස්පර්ශයක් විදිහට හිටියෝ දැන් පාරේ ඇවිදිනකොට නිකන් ඔයගොල්ලෝ මේ අවධානයෙන් ගියොත් වම් කකුලටයි දකුණු කකුලටයි මේක සිදුවේ. තේරුණානේ කාලය යනකොට මේ කකුලේ තියෙන රස්නිය සීතල මේවා දැනෙන්න පටන් ගන්නවා. ඔව්. ඉතින් ඒක තමයි. ඒ වගේ වෙන් වෙන්නේ ඔන්න විපස්සනා. ඔව්. යටිපල්ල ගැන හිතුවම හොඳයි. ඒක තමයි කියලා තියෙන ගුරුවරු. යටි කකුල යටිපල්ල විමාදිනේ. මේ අවධානයෙන් ඉන්න. දැන් කොහොම හරි දැන් මෙතන මම මේ දෙන්නේ ඉලක්කය. දැන් අපි මේ හිම් හිම් කරනවනේ හැම එකක්ම. දැන් මට ඕනේ කරන එකම නෙමෙයි ඔය කරා ඇති. ඔය දැනුමත් ඇති. දැන් අපි මේ හරි වායාමයේ හොයමු. හොයන්න බැරි කම හින්දා අපි අක්‍රමම් වෙලා. තේරුණා නේද? නැතුව ඔයගොල්ලෝ කරන දේ වැරදි කියනවත් කරපු විදිහ වැරදි කියනවා නෙමෙයි මේ. අපේ ඉලක්කය අපි දැනගෙන හිටියේ නැහැ. මෙන්න මෙහෙම මේ තනි ඉන්ද්‍රියකට කොටු කරගන්න. කොටු කරපු තැන ඉඳලා අපි බුදුහාමුදුරුවෝ කියන ප්‍රඥා ශික්ෂාව ආරම්භ කරනවා. තේරුණා නේද? කොටු කරනකම් ගන්න වායාමයේ සම්මා සමාධි තියෙනවා. සම්මා සති තියෙනවා. නේ සම්මා වායාම තියෙනවා. සම්මා සති තියෙනවා. සම්මා සමාධි නෙමෙයි. සම්මා සමාධියේදී තමයි මේ වගේ ප්‍රඥා ශික්ෂාවට යොමු කිරීමක් සිදු කරන්නේ. ප්‍රඥාව කියන්නේ කරන දෙයක් නෙවෙයි, අවබෝධ කරගන්න දෙයක් නේ. දැන් අවබෝධ කරගන්න තියෙන්නේ මොනවද? සංකප්පයි, දිට්ඨියයි. ඔය අංගාටින් නෙමෙයි කියන්නේ, මේ අංගාටින් ඉඳන්නේ මේ සංසාරය හදන්නේ. එතකොට සංකප්පය අවබෝධ කර යුතු දෙයක්, දිට්ඨියත් අවබෝධ කරගත යුතු දෙයක්. දැන් බලන්න ඔයගොල්ලෝ මේ දිට්ඨිය සංකප්පාදී මේ අංගාට ඇති වෙන්නේ කොහොමද? මේ ඉන්ද්‍රියන්ට අරමුණු එන නිසා වේ. දැන් බුදුහාමුදුරුවෝ පෙන්නන ක්‍රමය වෙලා තියෙන්නේ මේ ඉන්ද්‍රියන් ටික එක එක අහක් කරලා තනි ඉන්ද්‍රියකට කොටු වුණාම දැන් මේ දිට්ඨි සංකප්ප ඔක්කොම ඇති වෙන්න ඕනේ කොහෙන්ද? කාය ඉන්ද්‍රියේ. දැන් ඔය දැනෙන කම්පන, චංචල, උෂ්ණය, සීතල හරහා තමයි මේ දිට්ඨිය ඇති වෙන්නේ. සංකප්පය ඇති වෙන්නේ, වාචා වචන ඇති වෙන්නේ. දැන් ඔය කතා කරන්නේ අපි ඉස්සෙල්ල දෙනිච්ච ටිකනේ. තේරුණානේ? මේක මනසෙන් අරගෙන දැන් ආය දෙනවා. ඒකනේ මේ කරන්නේ. දැන් එන්නේ හැම මේ වාචා කම්මන්ත ආජීව වායාම සති සමාධි කියන මේ අංගට දැන් ඇති වෙන්නේ. ඔයගොල්ලෝ අවධානයෙන් ඉන්නවා නම් මේ අතතද කරගෙන මේක දැනෙන ස්පර්ශය කම්පණිය හරහායි දැන් ඔය ටික ඇති වෙන්නේ. තේරුණා නේද? මේ කම්පණය හරහා ඇති වෙන හින්දා බුදුහාමුදුරුවෝ පෙන්නනවා හරි සමාධියට ගියාම මේ ditthiyai sankappayai දකින්න පුළුවන්. මෙච්චර කාල හංගගෙන හිටී ටික. ඔව් දකින්න කියන අවබෝධ කරගන්න පුළුවන්.
ඒතර සායනවාදේ මොන හරි දැනීමක් එනකොට දැන් ඒක අපිට පටිච්චසමුපාදයට දාන්න ඕනේ. ඒ කියන්නේ මේ කාරණා නිසායි මේ ඇති උනේ කියන්නේ.
දැන් මෙහෙමයි. දැන් අපි 21 වෙනි දියවසේ ඉන්නකොට තියෙන ප්‍රශ්නයි ක්‍රිස්තු පූර්ව 5 වෙනි දියවසේ ඉන්නකොට තියෙන ප්‍රශ්නයි දෙක. තේරුණා නේද? දැන් මහත්ය හිටියානම් ක්‍රිස්තු පූර්ව 5 වෙනි දියවසේ මේ ටිකම ඇති මේකෙන් නිවන් දැකෙක් යකි කියලා බුදුහාමුදුරු දේශනා කරනවා. නමුත් අපි ඉන්නේ අද මේ වාසනාවකට හරි අවාසනාවකට හරි 21 වෙනි දියවසේනේ. දැන් පටිච්චසමුප්පාදයේ නැතුව නිවන් දකින්න බෑ කියන එකක්. එතකොට දැන් අපි ළඟ තියෙනවා මොනව
කරන්නේ?
එහෙම එකක් තියෙනවා. දැන් අපි ළඟ ඕක තියෙනවා. තව දැන් අපි හිතමු ජපානයේ හාමුදුරු කෙනෙක් ළඟට ගියෝ කියන්නේ ඕ එකක් ඕවන්නේ තව දේවල් ඕනේ මේකට. ඉතින් මොනවා එහෙම කරන්න දෙන්නේ නැහැ. නිවන් දකින්න නම් ඔය පටිච්චසමුප්පාදයක් දකින්න ඕනේ නැහැ. මේක තමයි හේතුඵල ධර්ම. තේරෙනවද නේද? දැන් අපිට තේරෙනවද මේ හේතුඵල ධර්ම පටිච්චසමුප්පාදය අගවින්දල මුලට කොච්චර සාකච්ඡා කරනවද පොත් ලියලා මොන දේ කරාත් අපිට තේරෙනවද අපේ වචනේ ඇති උනේ මේ අරමුණක් හින්දා කියලා? දැන් මම ඇහැට පේන එකේ හින්දායි මට කතා කරන්න පුළුවා. මට දැන් මගේ මනසට ඇති වෙන ධම්මේ හින්දායි මේ වචනේ එළියට එන්නේ කියලා තේරෙනවද? ඒ මොහොතේ තේරෙනවද? නෑ. එහෙම තේරෙනවා නම් හේතුඵල ධර්ම තමයි. ඕක තමයි පටිච්චසමුප්පාදයේ එක පැත්ත.
පශනා
කිරීමක් එනවනේ මේකට හේතුව. එතකොට
මේ
තද වීම
නිසා
මේ රස ඇති වෙන්නේ. මේක කොහොමද මේ රසණ යන්නේ? නෑ නෑ නෑ. ඒව හිතුවොත් ඔය යන වායාමයේ සම්මා වායාමයක් නෙවෙයි. ඒ යන වායාමයේ මේ තියෙන ධර්මීය දෙවීමේ වායාමය. තේරුණා නේද? මේ ධර්මීය පිළිබඳව කරන පරේසනාත්මක වායාමය. පරේසනාත්මක වායාමයේ සම්මා වායාමයේ නෙවෙයි. ඒක සම්මා සතියක් නෙවෙයි.
ඒක රචනාශාර අතමයක් කරන එක තියෙනවනේ එක එක අරමුණු වල එනවනේ හිත හද ගැතිය දැනෙනවා.
හරි. ඉතින් දැන් ඒක දැන් සම්මා වායාමයේ කියන එකේ තේරුමේ තද ගැතිය ඇවිදීම් මොකද වෙන්නේ කියලා තමන් අත්දැකීමෙන් දැනගෙන යන්න ඕනේ. අපිට අත්දැකීමට කලින් ඔය වගේ පරේසනාත්මක ඥානයක් එනවා. මේක කළ යුතුයි කියලා. බුදුහාමුදුරන්ට ඕනේ මේ තද ගතිය ඇති වෙලා පැවතිලා නැති වෙනවා. ඕනෝක දකින්න පුළුවන් වෙන්නේ.
හරි. ඒක දකින්න ඇතුළේ හේතුව දැනගෙන තියෙනත් වර මේ
හේතුව
කියලා නෑ මේක ඇති උනේ කියන්නේ.
ඕ දැන් එහෙම එකක් නෑ. නෑ. එහෙම හේතුවක් දැනගන්න අවශ්‍යද? ඒ එන්නේ එහෙම එන්නේ අවශ්‍ය නෑ කියන එක තමයි බුදුදහම. නෑ නෑ පරිසම්පාදේ කියන්නේ මෙහෙම අනෝ මේ මේ දැන් මේකේ වරද්දව තේරුම් ගන්නත් එපා. හේතුඵල ධර්මන්නේ මේක විග්‍රහ කරනකොට පසු කාලීනව විවිධ විදිහට මේක විග්‍රහ වෙලා තියෙනවා. දැන් බුදුහාමුදුරුවෝ මුලින්ම විස්තර කරලා නැහැ පටිසම්පාදය. අෂ්ටාංග ආර්ය අෂ්ටාංග මාර්ගෙනේ තියෙන්නේ. තේරුණා නේද? මේක තුල දකින්න මේකයි ආර්ය අෂ්ටාංග මාර්ගයයි පටිසම්පාදයයි දෙකක් නෙමෙයි. මේකම තව තවත් මේවා ගැන පරිණත වෙනකොට පුජ්‍යලයෝ බුදුහාමුදුරුවෝ නැවත නැවත මේවැ පැහැදිලිකම් පෙන්වනවා. දැන් එහෙම පැහැදිලි කරා කියලා දැන් අපිට ඉතුරු වෙලා තියෙන්නේ එතකොට ඒකේ ඒක ගැන ලියපු සාහිත්‍යය ඉතුරු වෙලා තියෙනවා. පටිච්චසමුප්පාදය ගැන හොඳ දැනුමක් තිබුණොත් එයාට නිවන් දැක්කේ. තේරුණා නේද? දැන් අපි පටිච්චසමුප්පාදය ගැන පණ දාගෙන උගන්වනවා ඉගෙන ගන්නවා මොකටද මේ? නිවන් දකින්න. මේ කියන කතාව වෙන එක. මේක දැක්කපු එක දකින්න ඕනේ තමා තුලින්. තමා තුලින් දකිනකොට මේ පටිච්චසමුප්පාදය නම් කරන්න දැනගන්නවත් ඕනේ නැහැ. ඉතින් පටිච්චසමුප්පාදය නම් කරන්න පුළුවන් වුණා කියලා හිතනවද ඔය කියන ඔය අකුරක්වත් බැරි අය කොච්චර රහත් වෙලා තියෙන්නේ? මේක පටිච්චසමුප්පාදේ නම් කරන්න පුළුවන් ඒගොල්ලන්ට පුළුවන් කියලා හිතනවා නේද? දැන් මෙතන මේ දෙක අපිට මේ පුළුවන් ක්‍රමත් වටිනවා. තේරුණා නේද? අපිට අඩු පැත්ත තමයි මම මේ දෙන්න යන්නේ. දැන් අපිට අඩු මොකද්ද? මේ පොඩි ප්‍රායෝගික ටික. ඔව්. ඇතිවීමක් නැතිවීමක් කියන එක දැනුනොත් කියන්නේ එක මනස මෙතෙන්ට ගන්න බෑ. මේකේ විඥාණය කාය විඥාණයට දැනෙන විදිහට මනසට ගත්තේ හැටි වෙන වැඩක් කරනවා. මනස ගත්තේ හැටි මේක සංකල්පයක් බවට හරව. දැන් මනසට දැනෙන එකනේ අපි හරි ගියගෙන ඉන්නේ. දැනුත් දැනෙනවනේ මනසට එහෙම එකක්. ඒක සංකල්ප. අතෙන්දි දැනෙන එකක් මනසට සංකල්ප. මේකෙදී අවධානය තියාගෙන ඉන්න ඕනේ. දැන් කාය විඥානය කියන එකත් එහෙම විඥානයක්නේ. ඒකටත් දැනගන්න පුළුවන් දෙයක්. මේකේ වෙනස්කම් ගැන නිරීක්ෂණයකින් ඉන්නවා කියන එකයි ප්‍රඥාව ලැබෙන ක්‍රමය. මනසෙන් දැනගන්නවා කියන එතකොට බුදුහාමුදුරුව කියන ප්‍රඥා මාර්ගය. තේරුණා නේද? දැන් අපි ඔබ හුරු වෙන්න මේකම මෙහෙමයි මෙහෙම ඉඳ පුළුවන්ද කියලා බලන්න. නිස්සද්දව ඉන්න එකම තමයි මෙතෙන්දි වෙන්නේ. දැන් නම් සංස්කාර වෙන. නෑ එහෙමත් හිතන්න එපා. දැන් මේ අට ගන්න මේ මම පැවැත්ම සත්‍ය කුජලයේ නෑ කියා ගන්නනේ. ඒක පිළිවෙකට මේ පියවරකට පියවර යන්නනේ. දැන් අප සිද්ධවීම කියන එක අපිට දැන් මේ වෙලාවේ මොන එකක් වෙන්න බෑ. අපි හිතන කල්පනා කරන සාකච්ඡා කරන එකක් නෙමෙයි. ඔයගොල්ලෝ ප්‍රායෝගිකව ඔකේ දකින්නවා. දැන් මේක චිත්‍රයක් විදිහටනේ අපි කතා කරන්නේ. නමුත් මේක අත්දකින්න කොට වෙන්නේ ඔය ඇඳගත් චිත්‍රය නෙමෙයි. මොකද්ද? දැනෙන්නේ කොහොමද කියන්නේ? හරි, අන්න ඒකේ අවධානයෙන් තියන්න. ආව ඒක තමයි. අන්න හරි. තේරුණානේ? දැන් ආනාපානය කරලා එතකොට ආනාපානය කියන එක හඳුනා ගන්නත් බැරි තරම් වෙනස්. ඒක මේක ආස්වාසයක්ද පාස්වාසයක්ද කියලා හඳුනා ගන්න බැරි වෙනවා නා. ඔව්, ඒ කියන්නේ පස්සම්බයන් කාය සංස්කාරයන් කියලා පොතේ තියෙන தത്വෙට යනවා කියන්නේ මනෝ ඉන්ද්‍රිය මොහතකට නවත්ත ගන්නවා. කාය ඉන්ද්‍රියට මේක බාර දීලා අන්න එතෙන්ට ගියාම මුළු කයම රෝණන් අවධානයට යන්න පුළුවන්. එතකොට කයේ දැනෙන්නේ ওই ධාතු වල ගුණයි ටිකයි. තේරුණා නේද? අන්නේ ගුණවල ඉන්නේ කයි විපස්සනාව. නැතු ඔයගොල්ලෝ කරන්න ඕනේ එක එක ඒවා මේක වෙනස් කරන එක නෙමෙයි. මම හිතන්නේ තව ඇති පහැ අපහැදිලි කම් මේකේ. නෑ මෙහෙමයි. දැන් පටිසම්පාදයේ කියන එක දැන් උතන අවිද්‍යාව කියන හින්දා සංස්කාරණ ඇති වෙන්නේ නේද? දැන් මේක විසඳ ගන්න සංස්කාර නැති තැනකට අපි යන්න ඕන. නැත්නම් මේ සංස්කාර ඇති වෙන ඒවා කතා කරලා සාකච්ඡා කරලා බෑ. නැති වෙන විදිය කතා කරලා සාකච්ඡා කරලත් බෑ. දැන් මේ සංස්කාර නැති වෙන තැන ඔය කිව්වේ තැන. මේකේ ඉන්න පුළුවන් නම් ඔයගොල්ලෝ මේ මොහොතක් හිටියන මේ මොහොතේ ඔයගොල්ලන්ගේ අත්දැකීමෙන් සංස්කාර නැති තැන. ඔය ඒක කැඩෙන්නේ අවිද්‍යාව තමයි. මේක තමයි ප්‍රඥාව. මේක තමයි ආලෝකය. තේරුණානේ? එතකොට මේක සංස්කාර නැත්නම් මේ අවිද්‍යාව නැත්නම් සංස්කාර නැහැ. චිත්ත සංස්කාර වෙන්න පුළුවන්, කාය සංස්කාර වෙන්න පුළුවන්, වචී සංස්කාර වෙන්න පුළුවන්. නැත්නම් පුඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන්, අපුඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන්, ආනිඤ්ඤාවි සංස්කාර වෙන්න පුළුවන්. ඒක නැත්නම් ඊගාවට සංස්කාර නැත්නම් විඥානේ නැහැ. විඥානය කියන්නේ මේ මනෝ විඥානයයි කාය විඥානයයි නේ අපි මේ කතා කරන්නේ. ඒකෙන් මනෝ විඥානය මේ ක්‍රියාවලියෙන් අහක් වුණෝ කාය විඥානයට තනියෙන් බලය දීලා එතකොට එක විඥානයකින් මේ වැඩ ටික කරන්න ඕනේ. අන්න ඒකෙන් සිදුවෙන දේ තමයි අවිද්‍යාව නැති කිරීම. දැන් නැත්නම් අපි රැවටෙනවා. ඒ කියන්නේ අපි අවිද්‍යාව නැති කරන සංස්කාර නැති කරන තැනට පච්චර ගන්න අර තනියකින් පුළුවා. ඒක දිහා බලා ඉන්න පුළුවන්. නැත්නම් අපි රැවටෙනවා. දක්ෂයට මේ ටික තිබුණත් පුළුවන්. ඔන්නතන තවදී මේ හැම එකලෙස මේක අච්චාරුව මිශ්‍රණයක් විදිහට ක්‍රියාත්මක වෙනකොට මේක වෙන් කරලා දකින්න පුළුවන් අයත් ඉන්නවා. ඒක අති දක්ෂය. දැන් අපි එහෙම දක්ෂතාවයක් තිබුණොත් මෙච්චර කාල සංසාරේ ඉන්නේ නැහැ. තේරුණානේ? ඒක හින්දා අපි දැන් මේ අදක්ෂිය කියලා හිතලා මේ ටික පුරුදු කරන්න ඕනේ බුදුහාමුදුරු පෙන්නනවා කියන්නේ. මේක අමාරු දෙයක් නෙවෙයි. ඔයගොල්ලෝ පුරුදු කරපු ටික මං කියනවා මේක පුරුදු කරන්න මෙගා ටෙලි නාට්‍යයක් බලන කාලයක් වැඩි ඕනේ. ඔව්, දැන් ඒකෙම ඉන්නේ එක තමයි ප්‍රඥා ශික්ෂාව. දැන් අපිට හිතෙන්නේ මේක මෙහෙම ඉඳලා වැඩක් තියද? මේක මූසල කමක් ඉඳලා අපිට තේරෙන්නේ නේද? නමුත් අන්න ඒක තමයි අපි අහලා දැනගන්න ඕන. ඕකමයි හරියට. අෂ්ටක මොන දේ දැක්කත් එහෙම කියලා තීරණය කරන්නේ කවුද? මනසනේ. තේරුණා නේද? එතකොට මනසෙන් තීරණයක් එන තාක්කල් අපිට ඕන තැනට ගිහිල්ලා නැහැ. අන්නේ එහෙම නැතුව එතන නවත්ත ගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. ඒක තමයි කල යුතු දේ. දැන් මේ මෙතන හැබැයි ගැටලු ටිකක් නම් තියෙනවා. මම ඒක කෙටියෙන් කියන්නම්. ඔයගොල්ලෝ දැන් මහන්සි වෙනවද මේ සඳහා? ආ එහෙනම් මට මම පෞද්ගලිකව කිය යුතු වචන ටිකක් තියෙනවා. ඒ ටික කියලා නවත්තන්න වෙනවා. මොකද එහෙම කරන්න කරනකොට වෙන තමාට වෙන හානි ටිකක්. ඒ කියන්නේ වරද්ද ගත්තොත් හානි වෙන ටිකක් තියෙනවා. ඒ හානි ටික දැනගත්තම හරි ඉස්සෙල්ලා. එතකොට තව මොනවා හරි තියෙනවා නම් අපි 11න් පස්සේ දැන් මේ ප්‍රවි මහත්තයත් එක්ක සාකච්ඡාව පවත්වලා තව ප්‍රශ්න තියෙනවා නම් මම අද ටිකක් හවසේ ඉන්නවා. දානින් පස්සේ තියෙන ප්‍රශ්නයක් අහගන්න සාකච්ඡා කරගන්න පුළුවන්. තේරුණානේ? ඊට කලින් මේ පොදුවේ ඔක්කොම ඉන්න හින්දා මේ උපදේශ දීලාම නවත්තනවා. දැන් මෙහෙම කවුරු හරි කය ගැන මෙහෙම අවධානයෙන් දැඩිව හිටියා කියන්නකෝ. දැන් මෙහෙම කොහොම හරි ඔයගොල්ලෝ අල්ලගත්තා මේ දේ. කයට අවධානයෙන් ඉන්න. මේ ඉන්න එක ඉඳලා ටිකක් වෙලා යනකොට මේ කය ඇතුලෙන් කාය විඥානේ තනි වෙනකොට මේ කයේ නොහිතන විදිහේ කම්පන චංචල ඇති වෙනවා. තේරුණානේ? ඒ මේක ගැන මතක තියාගෙන ඉන්න වෙනවා. ඒ කියන්නේ කොයිතරම් දුරට මේවා වෙනස් වෙනවද වෙන්නේ නැහැ මොකවත්. මේ කයට දැනෙන බොරු ටික සිදු වෙනවා. පළක් කියලාට ඔයගොල්ලන්ගේ නිකන් මේ තද කරලා පපුව තද කරනවා වගේ දැනෙනවා. තේරුණා නේද? එතකොට දැන් අපි පපුව තද වෙනවා කියන්නේ මැරෙන්න යනවා කියන එක නේ. නෑ ඒකට බය වෙනවා අපි. ඒක අපේ ස්වභාවික ගතිය. නමුත් මෙහෙම තදවීම නෙවෙයි. මේකම ආය නිස්සද්දව මේකට ප්‍රතික්‍රියා නැතුව හිටියොත් එහෙම එක ඇරිලා යනවා. සමහර විට මේ ඉලෑට ගැලවෙනවා වගේ දැනෙනවා. හරියට ඉලෑට කැඩෙනවා වගේ දැනෙනයි ඉන්නේ. කුකුල් ඇටේ කැඩෙනවා වගේ දැනෙනවා. වෙන් වෙනවා වගේ දැනෙනවා. මෙහෙම කොහොම වෙනව නෙවෙයි මේ. තේරුණා නේද? මොකද අපිට තව වෙනකම් අත්දැකීමක් නැහැ මේ කාය විඥානේ තනි කරලා කය දිහා බලමු විදිය. කායේ කායනුපස්සී අපි ළඟ නැහැ තව. පුරුදු වෙලා නැහැ. ලක් වෙලාට පිච්චිලා යනවා. රත් වෙලා කපුල්ෙම ගිනි ගන්නවා වගේ දැනෙනවා. නමුත් ගිනි ගත්තේ තැනක් නැහැ. තේරුණා නේද? මේවා ධාතු වලින් කරන විපර්යාස. ධාතු වල හැසිරීම ඒව අවශ්‍යේ දැන් හිතුවොත් කවුරු හරි බය වුණොත් මේක ඉස්සරහට වැඩින්නේ නැහැ. එහෙම බැරිම වෙලා Tamanට මේක දරා ගන්න බැරි තත්යකට ආවොත් එතෙන්දි විතරක් ඔයගොල්ලෝ මේකට ඉස්සෙල්ලා පුරුදු කරපු ඔය භාවනා ක්‍රම තියෙනවානේ කොහොම මෛත්‍රී භාවනාව, බුදු ගුණ භාවනාව මේකේ මේ වගේ දරා ගන්න බැරි වුණොත් ඒක නවත්තලා මේ අවධානය නවත්තලා ආයෙත් මුලට ගියේ භාවනාවට යන්න. මුලින් පටන් ගත්තේ භාවනාවට යන්න. මොකද්ද? සමහර විට ඔයගොල්ලෝ පුරුදු කරලා තියෙනවනම් ආනාපානේ නෑ එච්චමන්නේ. හැබැයි ආනාපාන සතියිනු මේකට ගියම මේකයි දෙකට එකට දැන්නෝ. ඊට වැඩිය හොඳයි ආනාපානේ එක ඔන්න චතු ආරක්ෂක භාවනා කියන නම බුදුහාමුදුරන්ගේ සැබෑ අර්ථය උතෙන්ට එනවා. කාටද මේ ආරක්ෂාව? මේ කාටද මේ චතු ආරක්ෂාවෙන් මේ භාවනා හතරේ ආරක්ෂාව දීලා තියෙන්නේ බුදුහාමුදුරු? කාටද? නෑ. තමන් ආරක්ෂා කරන්න කියලා බුදුහාමුදුරුවෝ කියයිද? මේ තමන් කෙනෙක් නෑ කියන්න ඔප්පු කරන්න යන බුදුහාමුදුරුවෝ අනාත්මයි කියන්නේ කෙනා. මාර්යාගේ. එහෙනම් තමන් නැත්නම් මාර්යා ඉන්නවා කියලා බුදුහාමුදුරුවෝ කියයිද? මාර්යා තමන් ළඟ ඉන්නවා. කියන්නේ මාර්යෙක් නෑ කියලා නෙවෙයි මාරදීව පුත්‍රයෙක් කියලා බුදුහාමුදුරන්ගේ දේශනා තියෙනවා. නමුත් ඔයගොල්ලෝ ළඟට මේ මාරදීව පුත්‍රයෙක් කවදා ආවා එන්නේ නැහැ. මොන විසුවකටද? එහෙම ඉන්නේ මේ මාරදීවි පුත්‍රයෙ. ඒ බුදුහාමුදුර ළඟට ආවේ ඒක හරි. දැන් ඔයගොල්ලෝ ළඟට එන්නේ නැහැ. ඒක හින්දා එහෙම කෙනෙක්ගෙන් හානියක් නැහැ. ඔයගොල්ලන්ට මොන භූතයෙක්වත් එන්නේ නැහැ. එහෙම ඒ භූතයෙකුටවත් සුදුසු නෑ අපි. තේරුණා නේද? මේ ආරක්ෂාව සතිපට්ඨානය. තේරුණා නේද? මේ ආරක්ෂාව සතිපට්ඨානය. ඔයගොල්ලෝ බලන්න ඔය භාවනාව වඩනකොට සමහර අයට මේ වගේ දර්ථ එනවා. කායික දර්ථ එනවා. මේකේ කය ගැන ඉන්නකොට දර්ථ එනවා. මේ කායික දර්ථ ආපුවම ආරක්ෂාවට ගන්නෙ කවුද? ඒ අවධානයේ කයට තියෙන එක හක් කරලා ඔයගොල්ලන්ට පුරුදු ඔයගොල්ලෝ කැමති මෛත්‍රී භාවනාවට ඕනනම් මෛත්‍රී භාවනාව කරන්න ඒ අතරතුර නැත්නම් බුදුගුණ භාවනාව අසුභය මරණංස මේකෙන් කඩන්නේ මේ සතිපට්ඨානයේ මූලික අයට එන ධර්ත ටිකයි. මේක ඇත්තද කියලා හොයන්න මම තැන කියන්නම්. ත්‍රිපිටකයේ බලන අයට මේ සූත්‍රයක් තියෙනවා. මේක හැබැයි ඇත්තටම බුදුහාමුදුරුවෝ මෙහෙම ප්‍රශ්න කිව්වේ කියලා තියෙන්නේ. ආනන්ද හාමුදුරුවෝත් දැනගෙන නැහැ මෙහෙම ඒවා බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙද කියලා. මූලිකව හාමුදුරුවන් වහන්සේලාට නෙමෙයි, භික්ෂුණී ශාසනය ආරම්භ වෙලා භික්ෂුණීන් වහන්සේලා සතිපට්ඨානයේ වඩනකොට ආනන්ද හාමුදුරුවන්ට උපදෙස් දෙන්නේ ඒගොල්ලෝ හරියට සතිපට්ඨානය වඩනවා නම් පණිදාය භාවනා කියා දෙන්න කියලා. තේරුණා නේද? මොකද හේතුව එතෙන්දි පැහැදිලිව පෙන්නනවා මේ සතිපට්ඨානයෙන් කායික ධර්ත ඇති වෙන්න පුළුවන්. මේ ධර්ත ඇති වෙනවා නම් යුගනන්ද භාවනා ක්‍රමයකින් ඒ වෙලාවේ සතිපට්ඨානය අහක් කරලා වඩන්න ඕනේ. ඔව් ඔය කියන මොනවා හරි පණිදායි කියන භාවනාව. ඈ ආ හරි දැන් ඒ වගේ මොනවා හරි කමන්නේ මනස වෙනස් වෙන්න හොඳ පණිදාය තත්ත්වයකට ගෙනියන්න අර ධර්ත වැඩි නා ඉවසගෙන යන්න පුළුවන් නම් හොඳයි. මේක හැබැයි අමාරු ලෙඩක් නෙමෙයි. කොහොම වෙන්නේ අපි මේ අපේ තියෙන අපිට නොදැනුවත් යමෙන් වෙනවන හානියක් විතරයි විතර. දන්නවනම් ගැටලුවක් නෑ. පෙලක් අයට එන්නේත් නෑ. තේරුණා නේද? ඕක වඩන්නේ එන්නේ නෑ. එන අයත් ඉන්නවා. පෙලක් අයට මේ ධාතු දැක්ක හැටිය ධාතු කම්පණයෙන් එහෙම යනවා. දැන් ඔහොම ත්‍රිද්ධියක් වුණා. මේ අපි වැඩසටහනක් කරා සතියක මේ කොහෙද මාළඹ අර වස්සසුත් දැන් ඒකේ 4 වෙනි දවසේ එක උපාසකම්මේ නවත්තන්න බෑ ගහන ගහනවා දඩදඩ ගාලා ගහනවා. ඒ යනිකය බයේ මේ පෙරේතෙක් වැහුණා කියේ භූතෙක් වැහුණා. මේකත් ඕකෙන්ම එන එක. මේ ධාතු වලට මනස ගියොත් මේ ධාතු වැඩ කරන එක රිග්මයකට. මේ රිග්මයට මනස වඩන්නත් එයාට දැන් සමාධියක් තියෙනවා. මේ හෙලවෙන එකේ මෙහෙම ගියොත් ධාතු වල හෙලවීම අනුව ගියොත් එන්නේ අර ඔයගොල්ලෝ දන්නවද කම්බි පාලම් වැල් පාලම් කියන්නේ. මේ පාලම මැදට ගිහිල්ලා කවුරු හරි පොඩ්ඩක් මේ හෙලෙව්වොත් තමන් මොකද වෙන්නේ? හොඳ ආස්වාදයක් එක්ක උඩට යනවා පාතට යනවා. ඔය ආස්වාදයට කැමතිලා තව තව ඕක කරොත් මොකද වෙන්නේ? මෙහෙම කාලයක් යනකොට තමන්ට වාවන් නැති වේගයකින් මේක වැනෙනවා නේද? ආන්න ඒකටපත් වෙනවා. ඒ කියන්නේ දැන් මේ ධාතු වල මේ වගේ අවස්ථාවක් මානසිකාර්යයේ දෙන්න ඕනේ. ප්‍රතික්‍රියා කරන්න බෑ. ධාතු ගමන් කරන විදිහට මනස දැන් ප්‍රබල සතියක් තියෙන හින්දා මනස මෙහෙම යන්න පුළුවන්. දෝලණය වෙනවා. මනසත් දෝලණය වෙනවා ඒගාට. එතකොට ධාතු වල වේගය ඉක්මවා යනකොට කයට වෙන්නේ ගැහිලා යනවා. එයා දන්නේ එයා හරි සතුටින් භාවනා කරන ඇතුළේ. එළියේ ඉන්න මිනිසුන්ට පුදුම බයක් තියෙනවා. තේරුණා නේද? දැන් එළියේ දකින්න අය දකින්නේ මෙයා දඟලනවා ඉවරයන්නේ. ඇල්ලුවට නවත්තන්නේ නැහැ. 3-4 දෙනෙකුට නවත්තන්න බෑ. දැන් මෙහෙම වෙලා තියෙද්දි ඉතින් අර උපාසකම්මට එහෙම වෙලා අනික් අය බය වෙලා ඉතින් මං කිව්වා මේ භාවනාවේ භූතයෙක් වුණත් නෙමෙයි පෙරේතයෙක් වැහුණත් නෙවෙයි. මෙන්න මේ සූත්‍රය මෙන්න මෙහෙම තියෙනවා. මෙන්න මේක වෙලා තියෙන මෙයා මේ කම්පණයට ආස්වාද කිරීමේ වැරද්ද. මේක මේක නවත්තන්න පරිදහය භාවනා කරන්න ඕනේ. ඉතින් අර අර ගොල්ලෝ එළි පිටම ගියා දුන්නා. දැන් උපාසකම්ම ඉඳගන්න යන්තමින් ওই ධාතු වල தත්ත්වය දැරෙනකොට ඒක නවත්තලා බුදුගුණ භාවනාව කරන්න. යා බුදුගුණ භාවනාව ඉස්සෙල්ලා හොඳට ප්‍රකට කරා කිව්වා. තමන්න පුරුදු එකනේ ඒක කරන්න. විනාඩි 5ක් කරලා ආයේ අර ධාතු මනසිකාරයට මේ කයට හිත දානවා. ආයෙ ටිකක් වෙලා දඟලන්න එනකොට ආයෙ බුදුගුණ භාවනා කරනවා. ඔන්න ඕක තමයි ওই පණිදාය භාවනාව කියන්නේ. ඒකට ආරක්ෂාව දෙන්නේ කාටද? මේක මේ අපිට මේ ළමයින්ටයි දරුවන්ටයි ආරක්ෂා දෙන්න කියලා මේ ටිකක් කරනවා. මේක නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්වලා දීන්නේ මේ ආරක්ෂාව දෙන්නේ කාටද? සතිපට්ඨාන. බුදුහාමුදුරන්ට ඕනේ සතිපට්ඨානේ. ඒකට ආරක්ෂාවයි චතු ආරක්ෂක භාවනා. දැන් ওই ටික මම කිව්වේ බැරි වෙලා හරි උනන්දුවෙන් කරනකොට එහෙම දැන්නවා කියලා බය වෙන්න එපා. දැන්නවා කියලා බය වෙන්න එපා. ඒ ඇත්ත සිද්ධියක් නෙවෙයි, කයේ ඇති වෙන බොරුව. ඒ බොරුව වුණත් දරා ගන්න බැරි නම් ඔයගොල්ලෝ ඒ මොහොතේ භාවනාව අත්හරිනව නෙවෙයි, අත්හැරියොත් මේක දියුණු කරන්න බෑ. ඒකයි වෙන්නේ. මේක ටික කාලයයි තියෙන්නේ. දියුණු කරන්න බෑ. ඔයගොල්ලෝ කරන්න ඕනේ මොකද්ද? ඔයගොල්ලෝ දන්න මෛත්‍රිය නම් වැඩියෙන් කරලා තියෙන්නේ මෛත්‍රියට මාරු කරා. බුදු ගුණ නම් කරලා තියෙන්නේ බුදු ගුණට මාරු කරා. නැත්නම් සක්මන් භාවනා කරන්න නැගිට. මොකක්වත් නැත්නම් සක්මන් කරන්න. ආ ඉඳගන්න. දැන් මේව කරනකොට මේක හරියට. ඉතින් මෙහෙම සමතේට කරග සමතේට පච්චර ගන්න. එතකොට හැමෝම පොඩ්ඩක් මේ සතිය උත්සාහ කරනවා. මට අත උස්සලා වෙන්නන්නේ මම කියපු එක කරන අය කරන්න උත්සාහ ගන්නෑ. හොඳයි. එහෙම වුණොත් මම ලබන සතියේ තව මේ කිව්වා දැන් ටිකක් මේක ප්‍රැක්ටිස් කරන්න නම් පුරුදු කරමින්ම ලබන සතියේ කෑම ජනහල දෙක විතර වෙන කව ඒගොල්ලන්ට ඉන්න පුළුවන්ද කියලා මේ රවි මහත්තයා අහනවා. ඒකද ඉන්ටර් එකක්. ආ
අපේ ස්වාමීන් වහන්සේ මම කතා කළා මේ ප්‍රායෝගික පැත්ත කරන්න කැමති අය ඉන්න හින්දා ටිකක් හවස් වෙනකම් ඉන්න කැමති අයට, බැරි අයට නෙමෙයි කියන්නේ, පුළුවන් අය ඉන්නවා නම් ලබන සතියේ ස්වාමීන් වහන්සේ හවස් වෙනකම් 3-4 වුණත් තමයි නේ.
මට කමක් නැහැ. ලබන සතිය
ගැන ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නැහැ. අපිට ඔයගොල්ලෝ පොඩි දෙයක් කන්න මොනවා හරි අරන් ආවහම මේ අවස් වෙනකන් ඉන්න පුළුවන් ලබන සැනසුරාද. හරි. කැමති අය ඉන්නවනේ නේද? ආ. එහෙනම් ඒගොල්ලෝ සූදානම් වෙලා එන්න. අකමැති අය හේතු කියන්න එපා. ඔව්. 10 දෙනෙක් හිටියත් ඒ 10 දෙනාට අවස් වෙනකන් වැඩසටහන තියෙනවා. ලබන සැනසුරාද විතරයි.
ඔව් ඊගාට දෙන්නේ නැහැ
මම. ඊට පස්සේ
මට එන්නත් දෙන්නේ.
ඒකයි ඒ අතර මං හිතන්නේ ස්වාමීන් වහන්සේ කියයි මේක ආයි පුරුදු කරලා දෙන්න කියලා ගේවල නේ.
අපි දැන් ඉන්ටෝල් එක දෙමු. ඉන්ටෝල් එක දීලා මං එන්නම් දානින් පස්සේ වුණා තව ප්‍රශ්න තියෙන එකක් කතා කරා කියලා. ඔයාලට ඒකට ඒ සාකච්ඡාව ඉවරයිලා 12:00 එකට ඉතින් නෙවෙයි.
අවශ්‍ය ශනන් ගුණ නැත්නම් ඊළඟ සතියේ
ඔව්
සුවයි.
හොඳයි, එහෙනම් අපි මේ පැහැදිලි කිරීම දැන් නවත්තනවා. ඉදාට ඔයගොල්ලන්ට මේ කාලය තව මොනවා හරි ගැටලු සාකච්ඡා තියෙනවද දාන්නේ පස්සේ මම ඉන්නවා. මේ ආයෙනවා එතකන් අපි පයි මහත්තයාගේ දැන් වෙනදා සුපුරුදු පරිදි කරගෙන ආපු වැඩපිළිවෙළක් මෙතන තියෙනවානේ. දැන් ඒක නේ මේ මහත්තයා ඉදිරිපිට කතා කරා. ඒකට